ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අද අපේ 205 වෙනි භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ ධර්ම දේශනාව සඳහා අවස්ථාව. ඉතින් අපි ඒ සඳහා සිළුම දෙනා වහන්සේලා තැන්පත් වීම පාසක මාතුරු ධර්ම දේශනාවට ආරම්භයට සාදුකාරයක් පවත්වමු ධර්ම ගෞරවයෙන් යුක්තව. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සුතාවුසෝ කොට්ටිත බික්කුණා පංචබාදානක්ඛන්දා අනිච්ච චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකා තබ්බාති තී. නරුකටේතු මහා සංඝරත්නය අවසරයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි තාමත්ම සන්තෝෂ වෙනවා මේ සංඝ පිරිසක් එකතු වෙලා එක වහලයට එකම කාලසටහනකට අපි එක පත්තලියක දානේ වළඳලා මේ වගේ එකට භාවනා කරන්න ලැබීම ගැන මචනා හැම පුද්ගලික වශයෙන් හැම ස්වාමීන් වහන්සේ නමක්වත් සමස්තේ වශයෙන්ුත් ගියත්තුත් බොහොම සන්තෝෂ වෙනවා. ඉතින් මේ වගේ අපට අවුරුද්දකට වතාවක් දෙකක් හම්බ වෙනවා මේ ශාලාව මේ විදියට කසාවතින් බබලන අවස්ථාවල් දකින්. ඉතින් අපි මේ වගේ වෙලාවට ඇත්තටම කියනවා නම් වැඩමුළුවට කල්ැතුවත් ගොඩක් සංවිධාන කටයුතු කෙරෙනවා කරනවා. ඒක මමත් කලින් වරින් වර සම්බන්ධ වෙනවා. නතුඟ දෙනෙක් උදව් කරනවා. ඊට පස්සේ සංඝයා වහන්සේලා ඒ සම්ප්‍රාප්ත වුණාට පස්සේ එහෙම නැත්නම් රැස් වුණාට පස්සේ අපි හැම දවසක්ම ඉතාමත්ම අනිත් වෙලාවල් වලට වැඩිය ගෞරවයෙන් සලකනවා. ඒ වගේම මම පිහිටනවා එම ස්වාමීන් වහන්සේ නමක් ඒ සංඝ සම්නිපාතයෙන් පස්සේ ඒ දවස පැය හරියට වැඩගත් විදිහට සලකනවා කියලා. ඉතින් ඒ සඳහා අපි මේ 205 වෙනි වතාවටත් සරුවචනාංශයේ මතක් කරන පාඩයක් ඉදිරියෙන් තියා ගන්නවා. පංචෛ භික්ඛවේ අංගෛ සනුග්ගහිතා සම්මාදිට්ඨි චේතෝඵල විමුක්ත්‍යාච චේතෝඵල විමුක්ති සමාපත්‍යාච පඤ්ඤාඵල විමුක්තියාච පඤ්ඤාඵල විමුක්ති සමාපත්‍යාච හෝති කියලා අංගුත්තර නිකායේ සඳහන් වෙනවා ඒ අනුගහිත සූත්‍රේ. ඒක බැලුවාම පේන්න තියෙන්නේ භික්ෂුවක් වශයෙන් හෝ වේවා ගිහි කෙනෙක් හෝ වශයෙන් වේවා සර්වචනාංශයේ ඒ සාරාංශික කල්පලක්ෂයක් පුරාවට මහා බෝසතාණන් වහන්සේ නමක් වශයෙන් ඒ පාරමිතා උපපාරමිතා පරමාර්ථ පාරමිතා වශයෙන් පුරලා ඒ සූවිසිවන ලබාගෙන ඒ පද ප්‍රාප්තියටපත් වුණාට පස්සේ එහෙම නැත්නම් කියනවා නම් සර්වඥතා ඥානෙ උපගතට පස්සේ උන්වහන්සේ මේ මුළු කාලෙම අපි වෙනුවෙන් කරුණාවෙන් පිදු කරලා කියනවා මේ අවශ්‍ය කරන පරමාර්ථය නැත්නම් චේතෝ ඵල විමුක්ති හෝ පඤ්ඤා ඵල විමුක්තිය සඳහා මේ අපි ළඟ තියෙන ධිට්ඨිය පස්සාකාරකින් ඍජු කර ගන්න ඕනේ කියලා. එහෙම නොවුනොත් අපි කැමැත්ත තිබුණාට ඒ අත්‍යවශ්‍ය අංග ටික අත්‍යවශ්‍ය ආසන්න කාරණා ටික සම්පූර්ණ වුණේ නැත්නම් ඒ කියන ඵලයට යන්න බෑ. ඇත්තටම කියනවා නම් අපි වගේ කෙනෙකුට හිතා ගන්නවත් බෑ මේ වගේ මේ කරුණු පහකට මෙච්චර ගැඹුරු කතාවක් දිග කතන්දරයක් පිටු කරන්නේ කොහොමද කියලා. ඒක තමයි ඉතින් සර්වඥාසික තියෙන සුවිශේෂී ගුණේ. ඉතින් අපි හැම වැඩමුළුවකදීම මුලින් ඒ අනුගහිත සූත්‍රයේ සීපත් කරගන්න වෙන විදිහට කියනවා මේ ශාලාවේ මේ සූත්‍රය ගැන කතා කරන 205 වෙනි අවස්ථාව. ඒකෙදී සඳහන් වෙනවා එවැනි පරමාර්ථයක් වෙනුවෙන් වැඩ කරන්නා වූ භික්ෂු භික්ෂුණී පාසක පාසිකා කියන සිවණක් පිළිස පළවෙනියෙන්ම සීල අනුගහිතය කරන්න ඕනේ. තමා විසින් හික්මෙන්න ඕනේ, සීතල වෙන්න ඕනේ, සීලාචාර වෙන්න ඕනේ, සිල්වන්ත වෙන්න ඕනේ. ඉතින් ඒ සීලය අතින් තමයි අපි අනිකයින් වෙන් වෙනවා නම් වෙන් වෙන එක මේ මහාන් තත්ත්වකමට තමන් උසස් අනුපහත් කරන්න යන වැඩක් නෙවෙයි. නමුත් අපි චේතෝ ඵල විමුක්තියට පඤ්ඤා ඵල විමුක්තියට සුදුසුකම් ලැබෙන පළවෙනිම එලිපත්ත දොරට වැඩීම මංගල අවතරණයේ සිද්ධ වෙන්නේ අපි සීලය බාර ගැනීමෙන්. ඒක කවදාකවත් කවුරුත් විසින් අපිට පටවපු දෙයක් නෙවෙයි. අපි විසින් සබ්බ දුක්ඛ නිසන්න නිබ්බාන සත්‍ය කරණාත්තාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේතමං බන්තේ කියලා අපි අද්දන්න දෙක උඩ සිවුර තියාගෙන ඉල්ලපු අහිංසක ලස්සන මොහොතක් තියෙනවා අපිට. අපිට වෙන්නේ පැවිද්ද කල්යනකට කල්යනකට එක මතක නැති වෙනවා. මතක නැති වෙච්ච දවසේ ඉතින් පිරියෙන් පටන් ගන්නවා. අර උපාධ්‍යයන් වහන්සේ ළඟ ඉඳගෙන අපි අහිංසක කුලදරුවෙක් වශයෙන් ඒ කරපු එක සිහිපත් වෙනවා නම් අපි හැමදාම උපාධ්‍යයන් වහන්සේට ගරු කරાવી. අපි හැමදාම මේ පැනපු පිම්ම අපිට වෙච්ච ලොකුම ලාභයක් වශයෙන් තේරුම් ගනීවි. ওই ලොකු ලොකු අතු අල්ලන එක නෙවෙයි අවශ්‍ය කරන්නේ. අර මුල මතක් කරන එක. නිති ඊට පස්සේ ඒක සාමාන්‍ය දස සීලය ඊට පස්සේ උපසම්පදා සීල වාසයේ ගොඩක් විස්තරයි. නමුත් මේ සීලානුගහිත කියලා මොකද්ද සීලය කියලා කියලා නැහැ. ඒක පැවිදියන්ට අර විදිහට කියන අතරේ ගියන්ට පන්සිල් තිබුණත් ඇති. නමුත් අපි මේ වැඩමුළුවේදී සාමාන්‍යයෙන් ගියන්ට අටසිල් සමාදන් කරනවා. ඒක මේ නිස්සන් වන ගත තීන්දුවක්. එහෙම කාට හරි එකට විරුද්ධ වෙනවනම් විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් පන්සිල් තිබුණත් ඇති. ඉතින් ඒක පිළිබඳව මහසි සාඩු ස්වාමීන් වහන්සේ දීර්ඝ විස්තරයක් කතා කරලා කියනවා. භික්ෂුන් වහන්සේලාට මේ නිසා භාවනා ජීවිතය අමාරුයි. මොකද හේතුව ගොඩාක් ශිල්පද තියෙනවා. හැම එකක්ම කුකුසට හේතු වෙන්න පුළුවන්. ගිහින්ද ලේසි පහයි තියෙන්නේ කැමති නම් කාපන් නැත්නම් කාපන් කිය. ඉතින් ඒක නිසා එහෙම කියලා මතක් කරනවා. මේ කියන්නේ මේ ශිල්පද සමාදන් වෙන්න බය කරවන්නවක්වත් එහෙම නැත්නම් ඊව කරන තියෙන නිසා භාවනා කරන්න එපයි කියනවත් නෙවෙයි. එහෙම නැත්නම් ශිල්පද පුංචි කළ සලකන්නත් නෙවෙයි. දැන් වුණත් අපායට ගිහිල්ලා බැලුවොත් 95%ක්ම එතන ඉන්නේ සිල් නැතිකමට. දැන් වුණත් දිවි ලෝකෙට ගිහිල්ලා බැලුවොත් වැඩි හරියක් එතන ඉන්නේ මේ මාර්ගඵල ලැබලා නෙවෙයි, ධ්‍යාන ලැබලත් නෙවෙයි, සීලේ රැකලා. ඉතින් ඒ නිසා අපි සීල අනුගහිතේ නැත්නම් අපි රකින්න සීලය නිතරම අධිශීලයක් වඩ පත් කරගන්න උත්සාහ කරන්න ඕන. තමන් ඉන්නේ එකට වැඩිය උඩ තලයකට මං කවද යන්දෝ, කොයි වෙලාවෙ මගේ සීලේ අධිශීලයක් කරගනින්දෝ කියලා ඉන්න පදනම සීල පදනම නැත්නම් සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ කියන විදිහට ප්‍රතිෂ්ඨාව ලැබලා හැම වෙලාවෙම අපිට වැඩිය සීලේ ගත කරන කෙනෙකුට ආදර්ශයට තියාගෙන සීල අනුගහිතේ කරන්න ඕන. මං වාග් විස්තර කරන්න යන්නේ නැහැ ඒක. මොකද හේතුව මේ හැම කෙනෙක්ම ඒක පිළිගන්න ඒකට බැහැගත් පිරිසක්. නමුත් ඒක වැදගත් නිසා ਸਰවචනන්සේ මුලින්ම සඳහන් කළ නිසා සීලවන්ත භාවයේ. ඊට පස්සේ ඒ කෙනාගේ මේ දෘෂ්ටි ඍජු වීම කෙලින්ම බලපාන්නේ පරතෝ ഘോഷේ මත. නැත්තම් සුතමේ ඥානේ මත. ධම්මාදිත්‍ය උපාදාය සත්තා පරියේසි තබ්බා. අපි ළඟ තියෙන දෘෂ්ටිය කුද දෘෂ්ටියක්, අද දෘෂ්ටියක්, චපල දෘෂ්ටියක්, ව්‍යාජ දෘෂ්ටියක්, වංක දෘෂ්ටියක්. ඒක ඍජු කරගන්න නම් අපි ශාස්ත්‍රුණ වාචනමක් හොයන්න ඕන. ඒ වගේම සඳහන් කරලා තියෙනවා ද්වේමේ බික්වේ පච්චය සම්මාදිත්‍ය උපාදාය කතමේ ද්වේ පරතෝච ගෝසෝ අජත්ත යෝනිසෝ මනස්කාරු. අපි ඉපදිනකොටම මිත්‍යා දෘෂ්ටිකයි. ඒක අහන්න දෙයක් නැහැ. දැන් ඉන්නේත් වක්‍ර දෘෂ්ටියක, චපල දෘෂ්ටියක. මේක ඍජු කරගන්න නම් පරතෝ ഘോഷ අවශ්‍යයි. පරතෝ ഘോഷ කියලා කියන්නේ ਸਰවඥාසගේ ඕ ਸਰවඥ ශාවකේ කියන දේ අහන්න ඕන. ඇහිමෙමයි මේ වක්‍ර දෘෂ්ටිය වෙනුවට ඍජු දෘෂ්ටියක් තියෙනවා කියලා. මේ අදකුද සහිත මාර්ගය වෙනුවට කෙලින් යන්න පුළුවන් කියලා ඒකේ උගන්වනවා. එහෙම කිව්වට එහෙම ඇහුවට පරතෝ ഘോഷයේ ඒක දැනගන්න ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න යෝනිසමංස්කාරය අවශ්‍යයි. ඉතින් අපි මේ අනුගහිත සූත්‍රේ නෙවෙයි මේ වැඩමුළුවට ගන්න මාතෘකාව. ඒකට ගන්න අපි සුතවන්ත සූත්‍රය කිය. ඒකෙදී ඕකමයි කතා කරන්නේ. යම් කිසි කෙනෙක් සුතමේ ඥානය ලැබුවට පස්සේ ඒ සුතමේ ඥානයේ යෝනිසමංස්කාරයෙන් සලකලා බලලා තේරුම් අරගෙන වඩා ඍජු මාර්ගයට, වඩා අවංක මාර්ගයට, වඩා අහිංසක මාර්ගයට වැටෙන්න සුතයෙන්ම නම් බෑ. ඒ සුතය ලැබුවට පස්සේ ඒක හොඳට පිරික්සා බලලා යෝනිසෝමනසිකාර්ය ලක් කරගන්න. ඉතින් අනුගහිත සූත්‍රයට අපි නැවත ගියොත් සීල අනුගහිත පත්‍යයේ තියෙන සුත අනුගහිතය අපි නොදන්නා දරුවෝ වගේ ਸਰුවඥ සාසන ਸਰුවඥ ධර්මයට නිතර අහුම්කම් දෙන්න ඕන. ඉතින් අපි ගත්තොත් ඇත්තට මේ වගේ සංඝ පිරිසක් ගත්තොත් ගොක් සාමාන්‍ය සම්මත ක්‍රමේ හැටියට අසුවිරු ඥාන ඇති මහා හොඳ දැනුම් ඇති සංඝවංශල ඉන්නවා. නමුත් මම මේ උත්සාහණයකට ඇවිල්ලා මේ මහා ලුකුර කෑ ගහන්නේ හරියට මම දන්නෝ අනික් කටියට වැඩිය කියන වගේ. ඒක නෙවෙයි මෙතන අදහස් කරන්නේ. මේ භාවනා කරගෙන යන්න අවශ්‍ය කරන්නා වූ ඒ කරුණු ටික පෙළගස්සලා ඒ එදාට එදාට අවශ්‍ය සුතමේ ඥානෙ ලැබලා දෙන්නේ අර නෙළූ මල්ටිකකට බුදුහාමුදුරන් පූජා වෙච්ච මල්ටිකකට පැන් ගිහිනවා. ඊට පස්සේ ඒකට ආයේ වෙන පොහොරක් මොකක්වත් දෙන්න බෑ. පැන් ගිහින එක විතරයි කරන්න පුළුවන්. එතකොට අර මල්වට්ටි ටිකක් වෙලා පවතිනවා. මොකද්දෝ කුසලයක් සිද්ධ වෙනවා. පුදන ලද මල්වට්ටියකට පැන් ගිහින එක. ඉතින් ඒ වගේ කෘත්‍යයක් තමයි අපි මේ පහේ සිට හය අමාර දක්වා වගේ කාලය හැමදාම ගත කරන්න යන්නේ යම් ප්‍රමාණයක් සුතමේ ඥානෙ අපි මෙතෙන් ඉදිරිපත් කරගන්න. ඉතින් ඒ වුණාට ඒ සුතමේ ඥානෙ ලැබෙන මේ පැයේදී බණ අහන ඇත්තෝ ඇත්තටම කියනවනම් ඊටත් වඩා සුතමේ අතින් දක්ෂ ඇති. නමුත් ඒ වෙලාවට අපි ආධුනිකෙක් වාගේ ආධිකම්මික විපස්සකෙක් වගේ මේකට ඇහුම්කන් දෙනවා. ඒකට කියනවා ධර්ම ගෞරවය කියලා. ඉතින් ඒක අර සෘෂ්ටි ඍජු කරලා අපි චේතුමත්‍යට ගෙනියනද පාර හදලා දෙනවා. තුන්වෙනි අනුග්‍රහිතේ සඳහන් කරන්නේ සාකච්ඡා අනුග්‍රහිතය කියලා. ඒක තමයි අපි අද 1 2 පැයේදී කිරුවේ. අපි ධර්ම සාකච්ඡාව කියනවා. එහෙම නැත්නම් කමඨහං සුද්ධ කිරීම කියනවා. එහෙම නැත්නම් පොදු කමඨහං සුද්ධ කිරීම කියනවා. ඉතින් අපේ මහා සංඝරත්නේ අපි දැනගන්න ඕනේ සාකච්ඡා කළ ධර්මය තේරුම් ගන්න පුළුවන් නෛර්යානික සීසත් ධර්මයේ පමණයි. අනික හැම ආගමකම තියෙන සුද්ධලිය විලක් ඒක සාකච්ඡා කරුවොත් කෙලින්ම අපායි. ඒක කිසිසේත්ම විනිශ්චය කරන්න අපිට අයිතියක් නැහැ. විනිශ්චය කරුවොත් සුද්ධලිය විල විග්‍රහ කරන්න ගියොත් අපායි. අපිට බුදුරජාණන් වහන්සේ කියලා තිනවා සරුවඥයි තමයි. මම කියන කිසි දෙයක් බාර ගන්න එපා විග්‍රහව කරන්න නැතුව විනිශ්චය කරන්න නැතුව. ඒකයි බුදුරජාණන් අපට දීලා තියෙන සහතිකය. ඒ නිසා අපිට පුළුවන් බුද්ධ දේශනාව අපිට විග්‍රහ කරන්න පුළුවන් සාකච්ඡා කරන්න පුළුවන්. ඒක කිසිසේත්ම ධර්මයට කරන අගෞරවයක් නෙමෙයි. අනිවාර්යෙන් බුදුරජාණන් වහන්සේ අපෙන් ඉල්ලීමක් කරනවා. මේ බ්‍රහ්මජාල සූත්‍රයේ කිසිම දෙයක් මහණි මම කිව්වට බාර ගන්න එපා. ඒක හපල බලන්න. තලු මරලා බලන්න. ගැළපෙනව නම් ගන්න. ඉතින් ඒ නිසා අපේ ධර්ම සාකච්ඡාව වෙන තමයි නෛර්යානික ධර්මයක තියෙන ධර්ම සාකච්ඡාව ධර්මයේ පණ. ඒකෙන් තමයි පණ ගහලා ගන්නෙ. ඒ නිසා යම් කිසි කෙනෙක් වැරද්දක් සිදු වුණා ධර්මයේ වේවා විනී වේවා. ඒක සාකච්ඡා කරලා අපි කියනවා නම් ඔව්ව මම මෙතෙක් කල් එක වැරදියට පටලවාගෙන වැරදලා අවෝදුනේ දැන් මම එන්නේ පිරිසුදු වෙනවා විනයෙන් පිරිසුදු වෙනවා ධර්මයෙන් පිරිසුදු වෙනවා කියලා යම් කිසි කෙනෙක් ධර්මයේ ඉදිරිපිට මෙලෙක් වෙනවා නම් ධර්මයේ ඉදිරිපිට හැදෙන්න ලෑස්ති නම් එතන බුදුන් වැඩියා වගේ එතන තමයි ධර්මය කියන්නේ සජීවී ධහම මේ සාකච්ඡාවෙන් බුදුම විදිහට පණපෝනවා ඉතින් ඒක අපි කියනවා ඒ සාකච්ඡා කරන වෙලාවේ ඒ වැදගත් ප්‍රශ්නයක් වැදගත් විදිහට සාකච්ඡා කරනකොට එහෙම ප්‍රශ්නයක් අපි ළඟ නැති වුණත් ධර්ම සාකච්ඡාට සම්බන්ධ වීමෙන් අපි පිරිච්ච භාවයකට පත් වෙනවා. අපිට උත්තරේ අපිට ප්‍රශ්නය ඒක උත්තරයක් නොවුණත් පුදුම පිරිච්ච ගතියක් ඇදෙනවා හරිම සජීවී. ඒක නිසා කියලා තියෙනවා ඒ ධර්ම සාකච්ඡා පිළිබඳව උඟක් වැදගත් මේ සම්මාදම් කරපු ස්වාමීන් වහන්සේලා ධර්ම සාකච්ඡාවක් කරනවා නම් හැන්දෑව පටන් ගත්තාම හෙට උදේ වෙනකන් ඉඳගෙන ඉන්න පුළුවන්. මුළු ශරීරෙම ව්‍යායාම වෙනවා. අනිකුත් හැම ව්‍යායාමයක්ම ආංශිකයි. කොටසකට යන්නේ. නමුත් මේ ධර්ම සාකච්ඡාවක පුදුම ව්‍යායාමයක් මේක සිද්ධ වෙනවා. ඉතින් අපි මේ බාරගත්ත නැත්නම් ඉදිරින් තියාගත්ත සූතවන්ත සූත්‍රය සාකච්ඡා. මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ සහ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ උන්වහන්සේලාට කිසිම සාකච්ඡාවක් ඕනේ නැහැ. උන්වහන්සේලාගේ බාර බිම තියලා තියෙන්නේ. අනුපත්ත සදත්තෝ විත බාරෝ කතකරණීයෝ. ඒත් අපි වාගේ අවුරුදු 2600කට පස්සේ එන විනීජ ජනතාව වෙනුවෙන් උන්වහන්සේලා සාකච්ඡා කරන. හිතෙන්නේ හරියට මේ ප්‍රශ්නයක් ඇති නිසා ප්‍රශ්නයක් අහුව කියලා නෑ. එහෙම ප්‍රශ්නයක් ඇති නිසා නෙවෙයි. ඒක ඒ විදිහට ප්‍රශ්නයක් අහන්න දන්නේ නැති. මත්තර පහළ වෙන විනීජ ජනතාව වෙනුවෙන් මහා කොට්ටිත ස්වාමීන් ප්‍රශ්නයක් අහනවා. මහා සාරිපුත්තු ස්වාමීන්ට උත්තර දෙන්නේ කොට්ටිත හාමුදුරන්ට දෙන උත්තරයක් වගේ වුණාට ඒ හරහා තමයි ධර්ම සංගායනාට පැමිණිච්ච ආනන්ද ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම දවසක සිද්ධා සිද්ධ වුණා බර්ණසීසි පතනා තාමේදී කොට්ටිත ස්වාමීන් මෙන්න මේ ප්‍රශ්නයක් ඇහුවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේගෙන් සාරිපුත්තු ස්වාමීන් මෙන්න මෙහෙම උත්තරයක් දුන්නා කියලා කියන්නේ ආනන්ද අහමතු අහපු නැති ප්‍රශ්නයක් හෝ දන්නේ නැති කන්නේ නෙවෙයි. හදිහට ආනන්ද අහමතු මේ කැසට් ප්ලේයර් එක වගේ. එහෙම නැත්නම් මේ වොයිස් රෙකෝඩර් වගේ ඔක්කොම දන්නවා. දැනගෙන සංගායනාවට මතු කරනවා දවසක මට මතකයි කොට්ටිත ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නයක් ඇහුවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේගෙන්. එතකොට සාරිපුත්තු ස්වාමීන් නැහැ. අපවත් වෙලා. මෙන්න මෙහෙම තමයි හම්බෙච්ච උත්තරේ. ඒක බුද්ධ දේශනාවක් නෙමෙයි ශාස්ත්‍ර දේශනයක් නෙමෙයි ඒක ශ්‍රාවක භාෂිතයක් නමුත් බුදුචාන් වහන්සේගේ උගන්වීමක් සජීවීකරණයක් කරනවා ප්‍රශ්නයක් આવොත් මෙන්න මෙහෙම උත්තර දෙන්නේ මෙන්න ප්‍රශ්න වෙන්න උත්තරේ ඉතින් ඒ නිසා මේක අපි සූත්‍රයක් කියලා ගත්තට සූත්‍ර පිටකයෙන් ගත්තට මේක බුදුචාන් වහන්සේගේ උගන්වීමක් නෙවෙයි එහෙම නැත්නම් බුදුචාන් වහන්සේගේ ශ්‍රීමුඛ දේශනාවක් නෙවෙයි ඒක උද්ෘත කිරීමක් මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ඒ කරන්නේ ඒ කොට්ටිත ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමක් අනුව. ඉව වැටෙනවා එතකොට සාකච්ඡා අනුග්‍රහිතේ. ඒ සාකච්ඡා අනුග්‍රහිතය එදා මොන විදිහට ඒ දෙබස සිද්ධ වෙtti අහගෙන හිටපු සිවණ පිළිසිත උදව්වෙන්ට ඇද්ද? ඒකේ ඒ තෙද ඒ තියෙන ස්පිරිට් එක නැති වෙන්න තමයි සමාවිත නැති නොවෙන්න තමයි ධර්ම සංගායනාව කෙරුවේ. ධර්ම සංගායනාව කෙරුවේ මේ වගේනේ 500ක් මහරතන් වහන්සේලා බුදුහාමරෝ දැකපු මහරතන් වහන්සේලා ඉදිරිපිට මේකේ ස්පිල්ලක් පාපිල්ලක් නැති වෙන්න වර්ධින් නැති වෙන්න මේක දේශනා කරාම ඊට පස්සේ අද දක්වාම ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට ත්‍රිපිටකේ ජාතික වස්තුවක් කරලා ඒ වගේම මේ නැෂනල් හෙරිටේජ් එක ඉන්ටර්නැෂනල් හෙරිටේජ් එකක් නැත්නම් උරුමයක් කරන්න හදනවා මොකද ඒක කිසි කෙනෙක් ඇලවිල්ලක්වත් වෙනස් කරන්න බෑ ඒක බලකවලා තියෙන ඒවා නිකන් හරියට මන්තර වල බන්ධන වාගේ. ඉතින් ඒ වෙනකොට අපිට තේරෙනවා මේ සාකච්ඡාව එදා කරපු හැටි ඒවට දීපු අගය ඒක බුදුරජාණන් වහන්සේගම ශ්‍රීමක නොවුනට ආන ස්වාමීන් වහන්සේට සහ උත්තර දෙන ස්වාමීන් අදාළත් නැති වුණාට අපි සැලසුම් කරලා අපිට ඉල්ල කරලා කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ කාරණා තුන සීලය, සුතය සහ සාකච්ඡාව කියන තුන අවශ්‍යයි හතරවෙනි අනුග්‍රහිතේට ඒ කියන්නේ සමත අනුග්‍රහිතේට. අපි යම් තැනකට වාඩි වෙලා මම මගේ හිත අරමුණකට දානවා මගේ හිත නන්නතර වෙන්න දෙන්නේ නැතුව අරමුණට දානවා කියන්න නම් අපි ඉස්සල්ලාම හිත සීලයෙන් විචිකම කෙලස් නැති බවට අදිෂ්ඨාන කරගෙන අපි හිත අලුත් කරගන්න ඕනේ. එහෙම අලුත්ුනේ නැත්නම් අර මේ විචිකම කෙලස් ගොඩක් එක්ක ගත්තොත් ඇතුළට ඒ හිතේ සමතයක් වෙන්නේ ඒක හරියට ඔපරේෂන් එකට ඉස්සෙල්ලා දොස්තරයි ලෙඩයි නර්ස් නුයි උපකරණයි සියරම ජීවාණු හරණය කරන්න ඕනේ. එහෙම නැත්නම් ගන්න නැහැ තියටර එක ඇතුළට. අරගෙන කැපුවොත් තිබුණට විදිය ලෙඩ. ඇයි ඒක නිසා ඒකට තියටර එකක් ඕනේ. එහෙම නැත්නම් ශල්‍යගාරයක් ඕනේ. මේ ලෙඩාට හදිසි කියලා කුස්සියකාරී කැපඬ ගත්තොත් මොකද වෙන්නේ කියලා හිතාගන්න. එහෙම දේවල් වෙනවා යුද බිමේදී බයාෆුඩ් ડોක්ටර්ස්ලා කැම්ප් එක ඇතුළට ගියා කැපුවා. එතන කුඩාර මතුරු වල කැපුවා. නමුත් ඒක සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවේ තහනම්. ඒ වෙනකොට ලෙඩා ජීවාණු හරණය කරන්න ඕන. දවස් ගානක් ඉස්සෙල්ලා වතුර විතරක් බොන්න දීලා ඉතින් දන්නවනේ ඔපරේෂන් එකට සූදානම් කරන්න හැටි. ආන්නේ වගේ තමයි මේ සුතයක් ලැබලා සාකච්ඡා කරලා ඒක සමතේකට දාලා සමත බීජ වැඩෙන්න කණු කැපෙන්න බීජ පුපුරන්න අර පසුබිම අවශ්‍යයි. ඒක හරියට ශල්‍ය කාර්ය කරන ශල්‍ය කර්මයක් වගේ. ඒ වගේම කියනවා හේනක වඩන හේනක් වපන ගොවියා. නැත්නම් මේ වල් සතු ගොඩක් ඉන්න හේනක නැත්නම් මේ වගේ කුඹුරු යායක් මැද එළවලු කොරටුවක් කරන්න ගියාම වැට ගහ ගන්න ඕන දඬු වැට එහෙම නැත්නම් මොනම භෝගයක්වත් ගන්න බෑ. ඒ දඬු වැට වගේ කියනවා සීලනුකයිදී. ඊට පස්සේ හරියට කල්යල් බලලා ඇට මේ භෝග දැම්මට පස්සේ ඒ වලකොඩෙලි වල තියෙන ගොඩැලි වල තියෙන පැල වලට ටිකක් ටිකක් වතුර දාන්න වෙනවා. ගොවිය ඇත්තටම බලන්නේ කල්යල් බල්ලා තමයි. ඒ වගේ තවගේ කියනවා සුතනුගහිතේ. ඊට පස්සේ මේ වතුර ලැබිලා මේ අලුත් පොහොර පස නවදැලි හේන ගොඩක් තනකොළ වැවෙනවා. ඒ තනකොළේ ගලවන්න ඕනේ භෝගේ ඉතුරු කරලා. එහෙම නැත්තම් කවදාකවත් භෝගේ වැවෙන්නේ නැහැ තනකොළේ ඇවිල්ලා වැවෙනවා. මොකද තනකොළේ බොහොම අභියෝගාත්මක පැලයක්. භෝගේ බොහොම සුපාරි. ඒ නිසා ගොවියා ගිහිල්ලා තනකොළේ අයින් කරන්න ඕනේ භෝගේ පොළොව වැහෙනකම්. තුන් සැරයක් කරන්න ඕනේ. වැඩ කියන අතුරු යත් ගෑම් කියලා. එතකොට තමයි පොළොව වහගෙන භෝගේ වැවෙන්නේ. ඒ තමයි සමත භාවනාව. එතෙන්ට එනකන් අර ගොවියා අතින්ම නැත්තම් ගෙවිලි අතින් නැත්තම් ගොවි දරුව අතින් අර අනවශ්‍ය තනකොළ ගලවන්න ඕනේ. එමෙ නැත්තම් තියටරයකට යන්න ඉස්සෙල්ලා ශල්‍යකාරයට යන්න ඉස්සෙල්ලා වීස බීජ නැති කරගන්න ඕන. නැතුව කලබල කරලා කරන්න බෑ. ඉතින් ඒ නිසා යම් වෙලාවක කාට හරි අපි හිතමු මේ වැඩමුළු ඇතුලේ සමාධියක් ආවයි කියලා. සමතයක් ඇති වුණායි කියලා එයාට සහතිකයක් දෙන්න පුළුවන්. මගේ සීලය හොඳයි, මගේ සුතේ හොඳයි, මගේ ධර්ම සාකච්ඡාව හොඳයි. ඒ වගේ කොතනින් හරි අඩුපාඩුවක් තියෙන නම් අතන පෙළගැස්මක් එන්න. හැබැයි මේ ලැබෙන සමතය, එහෙම නැත්නම් මේ ලැබෙන ඒකාග්‍ර භාවය, එහෙම නැත්නම් මේ ලැබෙන ඒකෝදි භාවය චිත්තක්ෂණ මාත්‍රයි. ඒ චිත්තක්ෂණ මාත්‍රේ නැත්නම් ක්ෂණ මාත්‍රයකට ලැබෙන මේ ක්ෂණික සමාධිය, ඒ චිත්තක්ෂණේ මගේ සීලය හරි, මගේ සුතේ හරි, මගේ සාකච්ඡාව හරි කියලා යෝගාවචරයට මේ ජීවිතය ඇතුළතදීම තමන් තුළින්ම ප්‍රත්‍යක්ෂණයක් ලබන්න පුළුවන්. ඊගා චිත්තක්ෂණ විසාධනේ මෙතන හරි ගියා. මෙතන හරියට ලිග්ගල් තුනක් උඩ මුට්ටිය පට්ටල වුණා වගේ. මේ නිසා සමතයක්, සමාධියක්, ඒකෝදි භාවයක්, ඉච්චිත් ඒකාග්‍රතාවයක් ක්ෂණ මාත්‍ර වශයෙන් හෝ ලැබුණා නම් පේනවා අපි පෙරපින් කරලා තියෙනවා. මේ හැරෙත් කරපු ප්‍රයත්නේ හරි, ප්‍රයත්නේ හරි නිසා ක්ෂණ මාත්‍ර වශයෙන් මට පුංචි එකලසක්, පුංචි ඒකෝදි භාවයක්, පුංචි ඒකාග්‍ර භාවයක් ලැබුණයි කියලා. හැබැයි බුද්ධියට සින්න වෙන්නේ නැහැ. ඊගා චිත්තක්ෂණෙ මේක නැති වෙන්න පුළුවන්. ඉතින් යෝගාවචරය කරන්නේ අර අර හරියන කරුණු, ආසන්න කරුණු පුළුුවන් තරම් බයපක්ෂව ලැබලා දීලා 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 මේ හතරවෙනි අනුග්‍රහයට අනුග්‍රහ කිරීමට කියනවා සමත අනුග්‍රහිතය කියලා. ඉතින් මේ 1956 ට ඉස්සල බුද්ධ ශාසනයක් තිබුණා නම් ඔච්චර තමයි තිබෙන්නේ. සමත අනුග්‍රහිතය විතරයි. 56න් පස්සේ තමයි මේ විපස්සනා අනුග්‍රහිතය කියන වැදගත්ම දේ අපේ ශාසනයට ලැබුණේ. ඉතින් ඒ විපස්සනාව නැති වෙච්ච විපස්සනාව ඇති කිරීමේදී ওই මාතර ඥානාරාම ස්වාමීන් වහන්සේ පුදුමාකාර උත්සාහයක් කරලා තියෙනවා. කරලා යන්තම් වලිගේ අල්ලගත්තා. ඊට පස්සේ අපේ ගල්ජිය පඬිස්සවාංශ කියලා තියෙන ලොකු ශාසනය මේ ගැන පොතක් ලියන්න කියලා. උන්වහන්සේ විදසුන් පරපුර කියලා පොතක් ලියලා තිනවා. ඒකේ පෙන්නලා තිනවා ඔය බුද්ධ ජයන්තිට ඉස්සෙල්ලා අපේ ජීවන සමස්ත බුද්ධ ආගම සමතීන් කියලා වර වෙලා. ඉන්නේ හැමාට මේ ඊගාව කොටස බැටන් එක ගෙනියන්න කවුරුත් තිබිලත් නැහැ. ඒව නැත්තම් ක්‍රමවේදයක් තිබිලත් නැහැ. ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ වගේ ඇත්තෝ ඒ මහා සී ක්‍රමයේ වගේ ලංකාවට එනකොටම අර සරු පොලොවක් වගේ හදාන ඉඳලා ඒකට ඇට පැට දාපු ගමන් උත්තර නැගිටලා ආවා. නැගිටලා ආපු බව තැන් එක සාර්ථක වීම, එහෙම නැත්නම් කියනවනම් ඒකේ මේ පළ ගැන්වීමට ඉස්සෙල්ලා ලොකු සාංශය වගේ කට්ටිය දන්නවා සීලක තියෙන වටිනාකම, සුතික තියෙන වටිනාකම, සාකච්ඡාවක තියෙන වටිනාකම, සමතික තියෙන වටිනාකම. ඉතින් එතකොටම හරියට වතුරින් උඩට ආපු නෙළුම පොහොට්ටුව අවුව වැටිච්චාම පිපෙන්නසේ හරියට මේ එන ධර්මය පිළිගන්ඳ මේරිච්ච ගතියක් ලැස්ති ගතියක් තිබිලා තියෙනවා. ඉතින් ඒ ඇත්තටම ලංකාවේ ශාසනයේ වෙනස්කම, එහෙම නැත්නම් ඒ යුග පුරුෂයන් කරන විශාල කෘත්‍යයක්. අර 1 2 3 4 පිළිවෙලට ආපු ධර්ම પરම්පරාව ඊගාට විපස්සනා අනුගහිතට දාලා අර ඇති කරගත්ත සමතය මෙලෝ වශයෙන් හෝ බ්‍රහ්ම ලෝක සැප වශයෙන් නෙවෙයි මේ සංසාරේ නැත්නම් මේ භවයේ කඩාගෙන යන්න කොහොමද මේක මේ සීලය ත්‍රිලක්ෂණ අවබෝධ කරන්න උදව් වෙන්නේ, කොහොමද මේ සුතය ත්‍රිලක්ෂණ අවබෝධ උදව් කරන්නේ, කොහොමද මේ ධර්ම සාකච්ඡාව ත්‍රිලක්ෂණ අවබෝධ කරන්න උදව් වෙන්නේ, කොහොමද මේ ලැබිච්ච සමාධිය සමතය ත්‍රිලක්ෂණ අවබෝධ කරන්න උදව් කරන්නේ කිව්වහම එහෙම නැතුව බලන කෙනාත් එක්ක බලනකොට පුදුම පරාසයක් තියෙනවා. එහෙම නැතුව බලන කෙනාත් එක්ක පුදුම පරාසයක් වෙනවා. ඒ කෙනා ළඟ තියෙන්න පුළුවන් ඇත්තටම සීලේ සුතය සාකච්ඡාව ඕස යම් ප්‍රමාණයක් සමතේ. නමුත් මේ ත්‍රිලක්ෂණ අවබෝධ කරන අදහසින් නෙවෙයි නම් විපස්සනා පාදක නම් තාම යෝනිසමනස්කාරේ නැහැ. තාම ඒ නෝනින් සලකා බැලීම නැහැ. හැබැයි යහරි සුදුසෙක්. සුදුසු වුණාට කාරණා දෙකක් බලපානවා. එයා කැමති නෑ සමහරලාට. එහෙම නැත්තම් ඉර පායලා නෑ. නෙළුම තියෙනවා. ආලකාරාම උද්දක රාමපුත්‍ර දෙන්නම ඔක්කොම ලැහැත්තිලා හිටියේ. මේ සාරවත්ඥාන්සේ ලෝකෙ පහළ වෙන්න ඉස්සෙල්ලා රූප ධ්‍යාන අරූප ධ්‍යාන ඔක්කොම ලබාගෙන දන්නේ මේ විපස්සනා කියලා එකක් තියෙනවා. භවෙන් ඈතර වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. කිං කුසල ගවේසි කිං සච්ච ගවේසි දන්නේ නැහැ. හැබැයි ඒවකට හිටපු ඉන්දියාවේ නැත්තම් ලෝකෙ හිටපු හොඳම ඒකට සූදානම් වෙච්ච ඇත්තෝ. අහම්බෙන් වගේ මේ සිද්ධාර්ථ ගෞතම උපාසකතුමා මෙතෙන් ගියා. ඒක සුමාන දෙකෙන් මේ සේරම ප්‍රගුණ කරා. ප්‍රගුණ කරපුවා මේ දෙන්නටම පුදුමයි. මගේ පන්ති වලට ආපු කිසිම ශිෂ්‍යෙක් මෙච්චරක වෘතු කරලා නැහැ. අපි මේ පන්ති දෙකට බෙදාන ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරමු කියලා මේ ලොකු ගෞරවයක් දුන්නා. දැන් කාලයක් නම් සම්මාන උපාධියක් දීලා තියෙනවා. නමුත් සිද්ධාර්ථ තාපස්තුමා කිව්වේ මොකද්ද? බොහෝම ස්තුතියි. මම යනවා කිං කුසල ගවේෂීව. මං යනවා කිං සච්ච ගවේෂීව. සත්‍ය නම් කුමද්ද? කුසලයේ නම් කුමද්ද කියලා මම යනවායි කියලා. ඒ කියන්නේ මේ බුද්ධාංකුරයන් වහන්සේට මේක නෙවෙයි කෙලවර කියන එක බුදු වෙන්න ඉස්සලා දැනගෙන තිබිලා තියෙනවා. එහෙම නැත්නම් මේ චේතෝපල විමුක්ති පඤ්ඤාපල විමුක්ති කියන එක මේ සමතය සම්පූර්ණ වීමෙන් අංග සම්පූර්ණ වෙන්නේ නැහැ කියන එක උගන්නපු ගුරුවරයාට වැඩිය මොකද්දෝ දැක්මක් තිබිලා තියෙනවා. නැත්නම් මේ ගුරුවරයාට මෙච්චර මේ සම්මාන දෙද්දි නතර වෙන අපි ඕන කෙනෙක් හිටියා නම් අපි අහුවේ නැවතෙන්නේ. අපි හිතන අම්මෝ මේ දැනට ඉන්න හොඳම ගුරුවරයා විල්ලෙවල්ලා මට මේ ශිෂ්‍යෝ 250ක් දීලා යත් 250ක් බාර ගන්න හදනවා. ඉතින් අපි හිතනවා අලිපන්තික සමාජිකයෙක් වෙනවට වැඩිය බලුපන්තික නායකයෙක් වෙන එක ලේසියිනේ. ඒක තමයි අපේ ක්‍රමේ. අපි කැමති නෑ මේ මින් එහාට යන්න ඕනේ යන්න පුළුවන් කියන එකක්. ඒක තමයි බුදුජානනාංශී ඒ මනෝපනිදාය වාක්පනිදාය පාරමිතා පුරලා කුච්චර ඉහළ තැනකට ගියත් නැත්තම් මේ අනුගහිත හතරම සම්පූර්ණ කරත් විපස්සනා අනුගහිත නැත්තම් කිං සච්ච ගවේති නෑ කිං කුසල ගවේසි නෑ. ඉතින් ওই වගේ මහ විශාල විප්ලවයක් සිද්ධ වුණා ඔය බුද්ධ ජයන්තිට කිට්ටු වෙලා බුද්ධ දින පොඩ්ඩක් ඉස්සෙල්ලා බුරුමේ. ඒක තමයි මේ මහසි සාඩෝ ස්වාංශය දැක්කා මේ ශාසනයේ කොත බලන්දලා නැහැ. බුදු පිළිමේ තිනවා නේත්‍රා තියලා නැහැ. ඔක්කොම වඳිනවා. තන්නේ ක්‍රම මහන්සි වෙලා ඉබුරුම කියන්නේ හරීම සම්ප්‍රදාන කුල රටක්. ඒ වගේ හිටන කෙනෙක් හිටියනම් බෙල්ල ගහලා දාන ජාති රටක්. තන්නේ ක්‍රම මහන්සි වෙලා දැකලා තිනව ගුරුරගාව තියෙනවා. ගුරුරට කියලා තිනවා මේකේ හෙලි කරමු කියලා. ගුරුරගේ හෙලි කරන්න එපා. භයානකයි. කිසි කෙනෙක් බාර ගන්නෑ. ඔක්කොටම ඕනේ සමත සුඛේ. ඒකෙන් වෙවිච්ච ලෝකෙක නෙමෙයි විපස්සනාව කියන එකක් දැම්මොත් අරගොල්ලන්ගේ සමතේට ඉක්මලා යන නිසා මෙවට උත්තර දෙන්න කිසි කෙනෙකුට බෑ. මමත් එතනට මැරලා යනවා. ඒ නිසා ඔක මතු කරන්න එපා. ඒකේ එතනින් ගලක් තිබ්බ හිර වෙච්ච තැන තමයි මහසි සයඩෝ ස්වාමීන් වහන්සේ විපස්සනා ශූනීචං කියන එතන මහසි විපස්සනා ප්‍රකරණයේ කියන පොත හෙලි දැක්වීමෙන් බුද්ධමාකාර වෙනසක් වුණා. ඒ වෙනස මහසි සයඩෝ කරපු වෙනස බෞද්ධ ලෝකේ නතරුනේ නැහැ. බටහිරට බුද්ධ ආගම යන්න ප්‍රධානම හේතුවක් වාටපත් වුණා. එහෙම නැත්නම් බුද්ධ ආගමේ තියෙන විදුහුරු පැත්ත මතු කරලා උගලට ඕනේ නම් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න. උගලන්ට ඕන නම් සාමකාමී ජීවිතයක් ගත කරන්න. උගලන්ට ඕනේ නම් සතුටින් ජීවත් වෙන මේක ගන්න. අපි කරන්නේ ඒකට නෙවෙයි. අපි එහාට ගිහිලා නිවනක් හතනවා. නමුත් එච්චරම ඕනේ මේ ලෞකිකේ වුණත් අහිංසක සැපතක් විඳින්න පුළුවන් විපස්සනාවෙන් කියලා මහාංශි වෙච්ච ප්‍රදේශය ස්වාමීන් වහන්සේ අපවත් වෙන්නේ ඉස්සල්ලාම පිටරටවල සාකා මධ්‍යස්ථාන 300ක් ඇති කරලා තිබුණා. බුරුමේ ඇතුලේ 400ක් ඇති කරලා තිබුණා. ඉතින් හිතා ගන්න ඕනේ කොච්චර අමාරු වෙන්නේ නැද්ද කියලා. ඒ වගේ හරියට කහන්න නැත්නම් මේ විපස්සනා අනුග්‍රහිතේ නැත්නම් මේ බුද්ධ දේශනාව විපස්සනා තුලින් බැලීම. ඉතින් අද වෙනකම්ම ඒ පොත් අපි පරිහරණය කරමින් ඒකේ තියෙන තේරුම් ගන්න බැරි කොට අසිද්ධිපත් කරමින් සීලයට දෙනවා ඔය වගේ විපස්සනා අර්ථකථනයක්. සුතේට දෙනවා විපස්සනා අර්ථකථනයක්. සාකච්ඡාවට දෙනවා විපස්සනා අර්ථකථනයක්. සමාධියට දෙනවා විපස්සනා අර්ථකථනයක්. ඉතින් අපි මේ භාවනා වැඩමුළුවට ගන්න දේශනාවලිය තියෙන්නේ මේ සුතයට කොහොමද විපස්සනා අර්ථකථනයක් දෙන්නේ කියලා. සුතේට විපස්සනා ඇඳුම අඳනවා අපි. හරියට මාළහත බැඳලා කෙල්ල පෝරුවට නංගනවා වගේ අපි විපස්සනාවෙන් දාලා ගත්තාම මේ මුළු ත්‍රිපිටකයේම පුදුම පණේමනක් එනවා. එයින් එපිට ඇත්තටම ත්‍රිපිටකය උගන්වන්න මට අයිතිවාසිකමකුත් නැහැ, මට ඕනකමකුත් නැහැ. ඉතින් ඒක නිසා අපි මේ අනුග්‍රහිත සූත්‍රයේ පෙන්න මේ කාරණා පහ මතක් කරගත්තට පස්සේ එහෙම නැත්නම් අපි ඔක්කොමලා මේ අන්නේ ඒ ක්‍රමයට කියලා දැනගත්තට පස්සේ අපි යනවා මේ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ විසින් වර්ණචීචි පතනාරාමේදී මහා සාරිපුත්‍ර සාසෙන් අහන ප්‍රශ්නෙට. සුතාවුසෝ සාරිපුත්‍ර කතමේ ධම්මා යොන්සෝ මනසිකාතබ්බා. සාරිපුත්‍රේනි සුතමත් වෙච්ච පුද්ගලයා නැත්තම් සුතාවුසෝ කියලා කියන්නේ සුතමත් ආයුෂ්ණ වහන්සේ නමක් කුමක් යොන්සෝ මනසිකාරේ කළ යුතුද නැත්තම් යම් කිසි කෙනෙක් සුතේ ලැබුවට පස්සේ කියන්නේ බුද්ධ දේශනාවකට විරුද්ධ භාවය ලැබුවට පස්සේ එයා ඊගාවට කරන්නේ මොනවද කියලා මොන දෙයක් යොන්සමංස් කාට්නම් වඬෝද මිනිස් කාට්ලම් වඬෝද කියලා. ඉතින් අපි මේ මේ සූත්‍රයේ එකම සඳහන් වෙලා තිනවා සීලවන්ත සූත්‍රයත් ඔය විදිහටම අහන්නේ ප්‍රශ්නේ. සීලවතාවුසෝ සාරිපුත්ත කතමේ ධම්මා යොන්සමංස් කාදබ්බා. සුතමේ සුතවත් පුද්ගලයා තා සීලවන්ත පුද්ගලයා කියන දෙන්නටම ප්‍රශ්න දෙකයි සූත්‍ර දෙකයි සාරිපුත්‍ර ස්වාමීන් දෙන්නේ එකම උත්තරේ. පංචපාදානක්ඛන්දා යම් කිසි කෙනෙක් සුතේ ලැබුණා නම් ඒ කියන්නේ මේ සුතේට දැන් අපි විදර්ශනා ආරූඪයක් දෙන්න හදාන. ලැබපු සුතමේ ඥානය පංචපාදානක්ඛන්දා දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ සුඤ්ඤතෝ චුච්ඡතෝ රුත්තතෝ යෝනිසෝ මනිස්කාතබ්බා. සුතේ ලැබපු කෙනා පංචපාදානස්කන්ධේ මේ මගේ මේ ඉඳගෙන ඉන්න කය. එහෙම නැත්නම් මේ ලැබිච්ච manussත් පටිලාභේ. එහෙම නැත්නම් මේ ඕලාරික අත් පටිලාභේ කියන රූපය ගත්තත්, එහෙම නැත්නම් මේ චක්‍රාවාටි කියන රූප ගත්තත්, ඒ කොයි හෝ රූපයක් අරගෙන ඒක අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ප්‍රධාන වශයෙන් ඒක තමයි. ඒකේ ප්‍රධාන කොටස් 11 තමයි මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. ඒක පසු කාලීන ආචාර්ය මතත් එක 40 ආකාරයකට පෙන්වනවා. 44 ආකාර විපස්සනා භාවනා කියන එක පසු කාලීන ඇවිල්ලා තියෙන අපේ රේරුකාණේ ස්වාමීන් වහන්සේකට පොතක් ලියලා තියෙනවා. මේ සුතවන්ත සූත්‍රයටත් නැත්නම් සීලවන්ත සූත්‍රයට මහසි සයිඩෝ ස්වාමීන් වහන්සේ විසින්ම පොතක් ලියලා තියෙනවා. ඉතින් අපි මේ ඉදිරියට බලාපොරොත්තු වෙන්නේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් කොට්ටිත ස්වාමීන් වහන්සේ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ අසලද ප්‍රශ්නෙට දීපු උත්තරේ අපි කොහොමද මේ රූපස්කන්ධේ රූපය අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ කියන විදිහට ඒකලස් ආකාරයෙන් බලන්නේ කියලා. ඉතින් අපි එතෙන්දී මේ වැඩේට පිටිය සකස් කිරීමේදී අපි දැනගන්න ඕනේ රූප තියෙනවා රූප රූප සද්ද රූප ගන්ධ රූප තරස රූප පොට්ටබ්බ රූප කියලා රූප ජාති පහක් තියෙනවා. ඒකට මේ රූප රූප වලට සම්බන්ධ වෙන අපේ චක්කු කියන එකක් එහෙම නැත්නම් ඇහැ කියන ආයතනයක් තියෙනවා. සද්ද රූප වලට අදාළ වෙච්ච අපිට කන සෝත ආයතනය කියලා ආයතනයක් තියෙනවා. ඒ වගේම ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප වලට කන නාසය දිව කියලා මේ අභ්‍යන්තර සහ බාහිර වශයෙන් ආයතන අජත් ආයතන බාහිර ආයතන වශයෙන් මේ 10 තමයි මෙතන සඳහන් කරන්නේ. ඉතින් ඒක නිසා අපි මේ වැඩමුළුවකට ගත කරලා ඉන්න වේලාවක අපි කොච්චරක් මේ ආහන පේන දකින්න රස විඳින ස්පර්ශ කරන මේ රූප ආයතන නැත්නම් මේ රූප ධර්ම විනාශ වෙන සුළු චපල ඡට මායාවී විදියට සලකනවාද නැත්නම් මේක මගේ බූදලේ මේක මගේ වස්තුව මං හම්බ කරගත්ත දේ මගේ අප්පා මට දීපු දේ මගේ අම්මා මට දීපු දේ කියලා මේක බදා ගන්නවාද කියන දෙක අපි සලකා බලන්න යනවා. ඉතින් ඒකෙදි අපිට තියෙනවනේ ගිහි ජීවිතය කියලා එකක් තිබුණානේ අපිට. පැවිදි ඉස්සලා කාලයක් දැන සුදු ඇඳගත්ත කට්ටිය ඉන්නේ තාමත්. ඒගොල්ලෝ දන්නවා මුළු ජීවිතේම ගත වෙන්නේ රූප එකතු කරන්නයි, සද්ද එකතු කරන්නයි, ගන්ධ එකතු කරන්නයි, රස එකතු කරන්නයි, පහද එකතු කරන්නයි. ඊට පස්සේ අඳුර පාන්න මම අහවල් රූප දැක්ලා තියෙනවා, අහවල් සද්ද අහලා තියෙනවා, ගන්ධ රස පහස ලැබලා තියෙනවා කියලා උගල තාන්න මාන දීගෙන, ලාභ සත්කාර සම්මාන කියලා උග දීගෙන, උපාදි දීගෙන, ඩිප්ලෝමා දීගෙන විශාල ව්‍යාපාරයක් විකාරයක් ලෝකේ තියෙනවනේ. ඒ ඔක්කොගෙම තියෙන්නේ මේ රූපේ නිට්ටයයි කියලා ගත්ත අමුම අමු බොරුවක්. මේ රූප නිට්ටය නිසයි අපි ඒ රූප පදනම් කරන සුඛ උපභෝගී වෙන්න හදාන්නේ. අපිට අවශ්‍ය කරන මේ සුඛ උපභෝග වස්තු නිට්ටය සුඛයක් දෙනවා. නිට්ටය සුඛේ දෙන ඒ සුඛ උපභෝග වස්තු තමයි මගේ ආඩම්බරේ. මගේ හම්බ කරපු දේ. ඒක තමයි මම දරු પરම්පරාවට දෙන්නේ ශිෂ්‍ය પરම්පරාව. එතන ඒක තමයි මට අම්මගෙන් අප්පගෙන් හම්බුනේ කියලා. ඉතින් අපි මේ ඒ සැප ඉලවීම පිණිස උත්සන්නම කාරණය ආසන්නම කාරණය රූප කියන එක තමයි භෞතික විද්‍යාව කියන්නේ. ඒක තමයි කොමියුනිස්ට් ධර්මයේ උගන්වන්න හදන්නේ මේ භෞතික දේවල් එකතු කරන්න පුළුවන් නම් බොහොම ඉක්මනට ඕනේ සැපක් ලබා ගන්න පුළුවන්. ඒ ලබන සැපේ සભ્યත්වය බයලජ්ජාව සදාචාර ධර්ම මේව කතා කරන්න එන්න එපා. ඒ භෞතිකයේ තියෙන ප්‍රධානම දුර්ලභම තමයි ඒකේ බයලජ්ජාව නැහැ. සදාචාරයක් නැහැ. සදාචාරයක් තිබ්බොත් භෞතික දේවල් වලට ඇදී බැඳී යනකොට එයාට හරි බාධයි. හරිම කරදරයි මේ ආචාර ධර්ම ගරු කරන්න වෙන එක. ඒ නිසා මානව ඉතිහාසය ගත්තොත් දැන් අවුරුදු 200ක් ඒකාන්ත මුළු ලෝකයන් භෞතික දියුණුවට. ඉතින් අපි ඒකට ඉබදිච්ච જાතිය. අපි යම් ප්‍රමාණයකට අපේ අම්මලාට තාත්තලාට වැඩිය අපේ ගුරු හාමුදුරන්ට වැඩිය යම් යම් සැප විඳින જાතිය. අපිට ඇසු කැමැති කැමැති රූප බලන්න පුළුවන්, ශබ්ද අහන්න පුළුවන්, ඊයේ ඒ කියන්නේ දෙමව්පියන් ගුරුන්ට වැඩිය ගන්ධ රස පහස ලබන්න පුළුවන්. ඒ නිසා අපි හරිනම් අපිට සැපත් තියෙනවා. නමුත් අපේ પરම්පරාව තමයි වැඩිම මානසික අසහන තියෙන પરම්පරාව. මේ પરම්පරාව තමයි මානසික රෝගීන් වැඩිම පිරිසක් ඉන්න પરම්පරාව. ලෝකයේ තියෙන පරංගි ලෝක රෝග තේරම තියෙන પરම්පරාව. ලෝකයේ තියෙන නම් දාන්න නමක් නැහැ. දැන් හැදෙන ලෙඩ රෝග වලට. ඉස්පිරිතාලට දාන්න නමක් නැහැ. දොස්තරලට දෙන ඩිග්‍රී ප්‍රමාණය සීමාවක් නැහැ. ඒ තරම් ලෙඩ. මේ ඔක්කොම සැප සම්පත් ලැබෙනවා නම් ඇයි හදිගිනේ මේ සැප කියන එක වැඩි වෙලා නැත්තේ? ඇයි මේ සත්තානං විසුද්ධිය නැත්තේ? සත්තාන විසුද්ධිය කියලා මේ සතිපට්ඨාන සූත්‍රයේ සරුවචනාදී විස්තර කරන්නේ ඒ කායනෝ අයම්බික වේ මග්ගෝ සත්තාන විසුද්ධිය. ඉතින් සත්‍යාගේ විසුද්ධිය කියනකොට ඒ බුරුම සාන්නයස්ලා මතක් කරනවා මේ ඇඟ හෝදන සන්ලයිට් සබන් වලට නෙවෙයිනේ සත්තාන විසුද්ධිය කියන්නේ. හිත හෝදන වැඩේනේ. කය හිත දෙකෙන් කය සුද්ධ කිරීමට නෙවෙයිනේ පුත්‍රජානංශ මේ සතිපට්ඨාන දීලා තියෙන්නේ. අද බෞද්ධයන්ගෙන් අහන්න 100ට කී දෙනෙක් පිළිගන්නවද කියලා ඒකායන මාර්ගයේ සතිපට්ඨානෙ කියලා පිළිගන්නේ නැහැ. පිළිගන්නව නම් ඔය සුපභෝග උපභෝග වස්තු වලට ඔච්චරම කල්බදු ගෙවාගෙන බූදල් අහිං කරගෙන රට රාජ්‍ය ගෙවාගෙන ගම්බින් අදනව අතහැරලා යන්න ඕන කමක් නැහැ. අපේ සංඝ පිරිස උනත් බලන්න. ඉතින් ඒ නිසා මේ රූප සද්ද රූප ආදි වශයෙන් මේ අපි ගන්න මේ භෞතික දේවල් පිළිබඳව අපි නিত্য සංඥාව ඇතිකරන අවුරුදු 5 ඉඳලා 25 30 වෙනකන් ඉස්කෝලේ ගිහිල්ලා මේ ඔළුව නරක් කරන්න එපා. මේ අධ්‍යාපන ක්‍රමයෙන් ඔළුව නරක් කරුවේ නැත්නම් අපිට තේරෙනවා මේ රූප කියන එක වියකෙන සුළු එකක් කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. ඒ කාන්තියම වාසු නিত্য සුඛ සුභකරන්න පුදුමාකාර ඉගෙනීම් ක්‍රමයක් නැතිනේ අපේ පිටිවෙන් ක්‍රමයේ දැන් නැහැ. අර බටහිරෙන් ආපු එක එක විද්‍යාවල් දාලා මාත්‍යයකට අහුවෙච්ච එකේ උගණන ඉගෙනිල දිහා බලනකොට අපි මේ ලෝකෙ මට්ටම් කරලා සම කරලා දුප්පතුන් නැති ලෝකයක් හදන්න දස අවුරුදු සැලසුම් හදනවා, පහිය අවුරුදු සැලසුම් හදනවා, ව්‍යවස්ථා හදනවා, ආර්ථික සමීකරණ ලියනවා, සමාජ විද්‍යාත්මක බොහොම ඝනකම් තියෙන පොත් ලියනවා, පුස්තකාල පිරිලා හැබැයි එnde end පිස්සු වැඩි වෙනවා. අඩු ගාණ 140ක් ලෝක ජනතාවගෙන් බෙහෙත් පොන තරම් මානසික අසහන. ආයුෂ් කාලය අඩු වෙනවා. සමහර ස්පිරිතාල වලින් ඇති කරන රෝග කොච්චර භයානකද කියනවනම් ස්පිරිතාලේ වහන්න නැතුව කොහොමඩක්වත් කරන්නේ. මොකද ඒව බෙහෙතෙන් හටගත්ත ලෙඩ. ස්පිරිතාල වලින් හටගත්ත ලෙඩ. වෛද්‍ය විද්‍යාවෙන් හටගත්ත ලෙඩ. තාමත් මිනිස්සු පිළිගන්නවනේ වැඩට යන්න බැරි නම් වෛද්‍ය සාතිකයක් ගන්න දොස්තර ගෙම්ම ගන්න ඕනේ කියලා. ඒක නම් ඉතින් කමන්නේ. එකෙක් මැරුණයි කියන්න බෑනේ දොස්තර කිව්වේ නැත්තම් දැන්. අපිට මැරෙන්න බෑ දැන්. මැරෙන්න දොස්තර ඇවිල්ලා අස්සම් කරන්න ඕන. ඉපදීමත් සාතික්කිරුවේ නැත්තම් දොස්තර කෙනෙක් අපි නිකම්ම. ඊ තරමටම උපත්ියේ පටන් මරණය දක්වා අපේ ජීවිතේ ඇඟිලි ගහලා රසායනිකව අපි විනාශ කරලා මේ සැප දෙන්නම් කියලා යන මේ ගමනේදී බුදුචානන්සේ පෙන්වන්න හදට මේ රූපං අනිච්ඡං කියන කතාව කිව්වොත් ওই විශ්වවිද්‍යාලවලට මොනවෙයිද? බැලුමක හුලං ගියා වගේයි. ඉගෙන ගන්න කට්ටිය නම් දන්නවා. ඉගෙන ගන්න කට්ටිය පැහැදිලිවම දන්නවා මේ අපි අල්ලගෙන හිටියට මේ නිට්ටයයි සුඛයි සුබයි කියලා මේ රූපේ අනිච්ඡං කියන එක දාන. කියල්ලේ ලල්ලා. ඒ කිව්වොත් මේ පවත්තන්න බෑනේ මේ විද්‍යාපීඨේ. පවත්තන්න බෑනේ පොඩි උන්ට මේ පචේ. ඉතින් ඒක නිසා බැලුව බැලමට ජාතික වශයෙන් සහ මානවයාගේ පැත්තෙන් මානවයාට ප්‍රධාන අභියෝගයක් දෙනවා කොට්ටිත ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නේ. සාරිපුත්‍ර සාංශ දෙන ප්‍රශ්නේ බුද්ධජනනාචි දීපු උත්තරෙන් උඹලගේ හදන්න හදන මේ දුප්පතුන් නැති ලෝකේ අනිච්ඡං ඒක ඇහෙන්නේ ශූන්‍යමක් වගේ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා සිය නාදයක් පවත්තරනවා සබ්බේ සංඛාරානිච්ඡා එතකොට බ්‍රහ්ම ලෝකේ දක්වා ඒ දිව්‍ය ලෝකලේ ඉන්න ප්‍රධාන දෙවිවරු එතකම්ම හිතානින්නේ මම නිට්ටයයි සුඛයි සුබයි කියලා. චාතුම් මහරාජා කියන විරුද විරුපාට දතරාස්ත්‍ර වෛශ්‍රමණ කියන හතරවරන් දෙයහාමුදුරු දැනටත් හිතානින්නේ උන්දලා අපි තමයි ඉස්ලාම මේ ලෝකයට ආවේ අපි තමයි අන්තිමට මැරෙන්නේ පස්සේ නෙවෙයි මැරලා යනවා. අපි නිට්ටයයි සුඛයි සුබයි. තව තින්සෙන සක්‍රදේ වෙන්දත් එහෙමයි. යහම දෙකේ ඉන්නේ සුයාම දෙයියොත් එහෙමයි. ඔක්කොම දෙවිවරු හිතානිනවලු මට පස්සේ ආපු කට්ටිය මැරලා ගියා. මම තාම ඉන්නවා. ඉතින් ඒ ලෝකයක බුදුරජාණන් වහන්සේ කිව්වහම දේශනා කරම සබ්බේ සංඛාර අනිච්චා කියලා බඩ යනවල් එදා කාපු කොළබොක්ක එළියට යනවා. ඒක කියනවා හරියට මේ උපමාවකට සරුවචන් වහන්සේ කේසර සිංහෙක් තමන්ගේ ගලෙනෙන් එළියට ඇවිල්ලා හොඳට ඈනුමක් කරලා තුන් නදේ නදනකොට සිංහනාද නදනකොට පක්ෂියෝ උඩ පනිනවලු ජලජ පක්ෂියෝ වතුරට යනවලු අනිකේම් බිල් වලට රින්ගනවලු දන්නවලු ගාවට එන්නේ කොයි එකක් කරන්නේ කියලා. ඉතින් ඒ වෙලාවට රාජකීය හස්තාගාරයේ ඉන්න ප්‍රධාන හස්ති රාජයාටත් එදා කාපු කොළබොක්ක සොලසොල සොලසොල ගාලා බඩ යනවා. එතකම නම් ඉන්නේ ඇතෙක් වගේ නිකන් බොහොම තිදවන්ත තමයි රාජකීය හස්තිය ඉන්නේ. සිංහයා නාද කරනකොට කාපු කොළබොක්ක යනවලු ඒ වගේ තමයි සරුවච්චනාංශගේ ඒ සබ්බේ සංඛාරා අනිච්චා කියනකොට අර ස්ථාවර කරගෙන ඉන්න අය දේසේ වශයෙන් කාලේ වශයෙන් මම අයියා මම අක්කා කියාගෙන ඉන්න කට්ටියගේ කොළබොක්ක යනවා. ඉතින් එන්නේ කොහොමද අපි භාවනා ටිකට් කරගන්නේ? අපි කොහොමද මේ භාවනා කරන වැඩමුළුවකදී මේ රූපයේ අනිත්‍ය භාවයේ සංකල්ප වන ගොඩක් තියෙනවා. රූපයේ අනිත්‍ය භාවයේ දකින්නේ අපි ඔය කතාව වැත්තක තියලා දැන් බහිමු වැඩේට. කමට අහන් දෙනකොට කියනවා මුළු ලෝකෙම තියෙන සියලු රූප වල අනිත්‍ය බලන්න අපිට ශක්තියක් නැහැ. ඔක්කොම ඇල්ලුවොත් පේන්නේ නිට්ටිය වාගේක. ඒක නිසා පුළුවන්ද කියලා අහනවා භාවනා ශීර්ෂයෙන්. එහෙම නැත්නම් සීලයක තියෙන හික්මීමක් වශයෙන් මුළු ලෝකෙම වෙනුවෙන් එක රූප කොටාසියක් අරගෙන ලෝකයේ නියෝජනය කරන එක රූප කොටාසියක් ගන්න ඒක දිහා දිගටම බලා සිටීමෙන් ඒ රූපේ විපරිණාමය දකින්න. ඒ රූපේ රචනය දකින්න. ඒ රූපේ ඇතිව නැති වෙන හැටි දකින්න. ඒ චූපේ අනිත්‍යතාවය බලන්න. ඒ නිසා අපි මේ වාගේ වැඩමුළුවකදී අපි දල වශයෙන් කියනවා හතර පන්ති ළමයකටත් කියනවා. එහෙම නැත්නම් කොච්චර දක්ෂ කෙනෙකුට උනත් කියනවා රූප කොටාශයක් අරගෙන ඒ රූප කොටාශේ ගන්නේ ලෝකේ නියෝජනයක් විදිහට. ඒ රූප කොටාශේට හිත යොදලා ඇහැක් පිට ඇහැක් තියාන බලනින්ද ඒ රූප කොටාසේ එකම දේද නැවත නැවත එන්නේ එහෙම නැත්නම් එනේන වාරි මේක වෙනස් වෙනවාද කියලා. ඒ කියේ සාමාන්‍යයෙන් අනුපොබ්බ ක්‍රමයේද කියන්නේ ලෝකයේ දින සියලුම රූප විශේෂයි හිත යොදාගෙන ඉන්න එක තමයි කාම ලෝකය කියන්නේ. ඒකට කියනවා කාම ගුණ කියලා. ඒකේ ඉන්න තාක්කල් එක එකක් දිහා පොඩ පොඩ වෙලානේ බලන්නේ. හිත පණිනවනේ පිස්සු ඇවිත් රිලෙවෙක් වගේ. එතකොට පේන පේන රූපේ නිට්ටියව තමයි පේන්නේ. ස්ථාවරව පේන. සුඛව පේන. ඒක නිසා බුදුජානන්ති අපට වක්‍රමයක් කියනවා. පුළුවන්ද එක රූප කොටාසයකට හිත දාලා ඒ රූප කොටාසයට හිත දැමීම හරහා ඒ ලෝකේ පොඩ්ඩක් අයින් කරන්න. එහෙම නැත්නම් නන්නත්තර වෙන්න තියෙන අවස්ථාව නැති කරලා හිතට නන්නත්තර වුණොත් බලන බලන වෙලාවෙ පේන්නේ කි ස්ථිරව තමයි. එක කොටාසියක හිත දාන්න. ඒක තමයි අපි කියන්නේ වාඩි වුණාට පස්සේ අපි ඇවිල්ලා පරියංගකට වාඩි වුණාට පස්සේ ඒකේ ස්වરૂපේ හිතාගන්න කියන උඹහක් වගේ කියලා. ඉඳගෙන ඉන්න කෙනාගේ ස්වභාවයේ ඉඳගෙන ඉන්න ස්වරූපයේ හිඹහක් වගේ, චෛත්‍යයක් වගේ, එහෙම නැත්නම් පිරමීඩයක් වගේ තියෙනවා. ඉතින් ඒකට උපමාවක් දෙනවා හත් අවුරුදු සාමණේර නමක්. ඒ මහෝපාද්‍ය ස්වාමීන් වහන්සේ නමකට නැත්නම් මහාචාර්ය ස්වාමීන් වහන්සේ නමකට ඔබ වහන්සේට නම් මට බණ කියලා දෙන්න තියෙන්නේ. ඔබ වහන්සේ දන්නවා මගේ මුත්තා වගේ මං කියන දේ අහන්නේ නැහනේ. කිව්වට පස්සේ ආරහම්ලු කියනවා අනේ පින්වන්ත කල්යාණ මිත්‍යන් වහන්සේ ඒ අහන්නම් කියන්න කියලා. හරි මං දෙන උපමාවක් උත්තර දෙන්න කියනවා. මස් ඇද්දෙක් තලගොයේ පස්සේ එලවගෙන යනකොට තලගොයා රිංගනවා උඹහකට. හිතන්නේ උඹයි හිල් හයක් තියෙනවා කියලා. දැන් මේ තලගොය අල්ල ගන්න වැද්දා මොකද කරන්නේ? ඒකට අර මහාචාර්ය ස්වාමීන් වහන්සේ කියනවා ඒක නම් මං අහලා තියෙනවා හිල් පහක් වහලා. අනික හිලෙන් දුම්බි මින්නෝනේ පහසු කිට්ටු හිලකින් පොළවට කිට්ටු. ඒකට දුම් වදිනකොට වදිනකොට තලගොය කලබල වෙනවා. කලබල වෙලා යන්න හදනකොට හිල් පහ වහලා එකකින් යන්න තියෙන්නේ. ඒ හිල ගාව වැද්දා දුම්බි මින ගමන් අරස බලාගෙන හිටියොත් කැමැති දෙයක් කරගන්න පුළුවන් එළියට එන තලගොයාට. අන්නේ වගේ කියනවා අපි ඉඳගත්තාම අපේ ශරීරයත් ඇස් දෙක කියන්නේ එක හිලක්, කන් දෙක කියන්නේ තව හිලක්, නාසය කියන්නේ තව හිලක්, කට කියන්නේ තව හිලක්, ශරීරයේ සංවේදී භාවය කියන්නේ තව හිලක්. ඕකේ ඉන්න තලගොයාට දුම ගහපු ගමන් පුදුම විශ්ිලක් ඇවිස. කොමික කඩාගෙන එළියට ආනේ ඇස් දෙක වහන්න කියනවා. රූප බලන්න නැති වෙන්න අදිස්ථාන වල ඇස් දෙක වහන්න කියනවා. කනට ඇහෙන සද්දෙක ගණන් ගන්න එපා නැත්නම් නිස්සද්ද තැනකට යන්න කියනවා. නාසයෙන් ගඳ සුවඳ නැති තැනකට යන්න කියනවා. දිවෙන් රස බලන්නත් එපා කතා කරන්නත් එපයි කියනවා. කමටහඬ හිත දාපු ගමන් තලගොයාට දුම් ගැහුවා වගේ මේක ඇතුලේ පුදුම කැළඹිල්ලක් එනවා. එතකොට දැන් මෙයාගේ සම්බන්ධයේ වෙන්නේ කයෙහි පොට්ටබ්බේ ඇති වෙන කැළඹීම විතරයි. ඒ නිසා හොඳට වාඩි වෙලා ඇද් දෙක වහගෙන සද්ද නැති තැනකට ගිහිල්ලා ගඳ රස බලන්නේ නැතුව සතිය පිහිටියාට පස්සේ ඇතුළේ වෙන කැළඹිල්ල පොඩ්ඩක් බලන්න. දුම් ගැහුවට පස්සේ වගේ කලබ තලගොය නටනවා වගේ. එහෙම නැත්නම් ගැලේ හිටපු කුළුමී හරකෙක් ගෙනල්ලා ගම්මැද්ද බැඳගත්තා වගේ. මේක ඇතුළේ පුදුමාකාර විසිලක් එනවා. ඉතින් අපි හිතන්නේ නම් මේ වගේ තැනකට ඇවිල්ලා ඉඳගත්තාම සාන්ත දාන්ත වෙලා හිටී කියලා. ඒ වෙයි බලන්නකො පොඩ්ඩක් මොකද වෙන්නේ කියලා මේ වෙලාවේ පන්තලේ හිටිය තරම්වත් හම්බ වෙන්නේ නැහැ හිතේ කලස් කරගන්න. මේක ඇතුලේ පුදුම ඇවිස්සිල්ලක් ඇවිස්සෙනවා. ඉතින් මේ තලගොය රූප බලන් දාන. ඒ කියන්නේ ඇහැරපන් කියන. ඊ යෝගාචර අපි හිතම උපදේශ ලැබිලා තියෙනවා යා කමන්නේ දෙක වහගෙන ඉන්න තීඳු කරනවා. එතකොට හිතනවා සද්ද එන එකක් අහපන් මොනවා හරි එන සද්දයකට හිත යන්න ආද හිත. අද එක්කෙනෙකුත් දීලා තිබුණේ මේ සද්දාවට මං ගණන් ගන්නෑ කර්බන හිටියා. නාසයෙන් දිවෙන් උගක් කරදර වෙන අඩුයි කය හිතන කකුල දිග ඇරපන් නැගිටපන් ඵලයන් කියලා නානා ප්‍රවිධියේ යෝජනා එනවා ගොඩ පෙරක දුරුකම් එනවා. දැන් මේ යෝගාවචරයට කමටහන් තේරිලා තියෙනවා නම් එයා දැනගන්න ඕනේ දැන් මේ තලගොය එළියට එන්න හදන්නේ බලාගෙන ඉන්න. ඒ බලාගෙන ඉන්නකොට ඒ යෝගාවචරයට කවදාකවත් නැති විදියට මේ කයේ ඇවිස්සිලි වගේක් එන්න පටන් ගන්නවා. ඉතින් මේ බනනාහපු නැත්තම් සුත්තමේ ඥානේ නැති කෙනා මේ වෙනකොට නැගිටලා යනවා ආධාරි නැහැ භාවනා කරන්න. අද ඉදෝරේ වැඩි. ඒ නිසා ඇඟ ඇවිස්සීලා. එහෙම නැත්නම් අද බඩගිනි වැඩි. ඇඟ ඇවිස්සීලා. නැත්නම් බත් කාලා වැඩි. අද ඇවිස්සීලා. මොනවා හරි කියලා නිදහස ගන්න දල නැගිටිනවා. කමටහන සුද්ධ වෙන්න යා දැනගන්නවා මේ ඇවිස්සීල්ල මොකක්වත් නිසා නෙවෙයි මේ හිල් හයෙම්ම පිටපැනපු තලගොයා දැන් කොටු වෙලා. දුමත් වැඩිලා. එතකොට මේ කයෙහි ඇවිස්සීම මේ කයෙහි තියෙන නුරුස්නා ගතිය මේ කයෙහි තියෙන හිත තියානින්න බැරි ගතිය සතිය නිසානේ මට තේරෙන්නේ. මගේ අවධානය ඇස්පනා පිට මේ කයෙහි තියෙන එක තැනක තියන්න බැරි මාළු අදකට කැපුවා වගේ. එහෙම නැත්නම් එළියට දාපු වැල් ගැඩවිල්ලෙක් වගේ මේකේ නලියෙන හැටි දකිනකොට මේ සිදුවීම හොඳට සතියෙන් බලන්න ඉන්න පුළුවන් නම් එහෙම නැත්නම් බලන් හිටියත් බඳි වාටාවට දාන්න පුළුවන් නම් කවදාකවත් නැති විදියට එක විනාඩි දෙක තුන යනකොට නැගිටපන් කියනවා අර්ග කරපන් කියනවා මේක කරපන් කියනවා මේ ඉඳගෙන ඉන්න බව දැකගන්න එයා කැමති නැහැ. ඒකට ද්වේෂ කරනවා. අතීතයට යන්න අහනවා. අනාගතයට යන්න අහනවා. අති වෙන කෙනෙක් ගැන හිතන්න අහනවා. වෙන තැනක් ගැන හිතන්න අහනවා. ඉතින් මේවා ටික ඔක්කොම සරුවඥාන්සේ පෙන්ලා තියෙනවානේ අපිට. ඒ තැන දැනගන්න දැන් භාවනා වැඩ එහෙම නැත්නම් හොඳට සතිය පිහිටලා දැන් තලුවාට දුම වැදිලා තියෙන්නේ මේක දිහා බලන හිටියොත් කමතහන කරගත්තොත් ඉඳගෙන ඉන්න ඉරියව්වම පල්ලංකම් ආභුජිත්වා කියන එක තමයි තේරෙවි මේක දිහා බැලුවොත් මේක ඇතුලේ ගිනි විජ්ජුම්බරයයි ලබ්බේ තොවිලේ වගේ බලන්න නැතුව හිටියොත් දන්නේත් නැහැ මෙච්චර කරදර මේක ඇතුලේ තියෙනවා කියලා. ඉතින් සාමාන්‍ය වැඩකේදීලා හිටියොත් මොකක් හරි කතා කර කර හිටියොත් දන්නේත් නැහැ. ඒක නිසා බලන්න ගියොත් පේනවා පේන්නේ දුක. පේන්නේ වෙනස් වීම. ඉතින් කවදා හරි හිතන්න යෝගාවචරයකට මෙහෙම බලාන ඉන්නකොට ඔන්න ආස්වාස ප්‍රසවාස වැටෙන්න පටන් ගත්තයි කියලා. ඔන්න පිම්බීම හැකිලීම වැටෙන්න පටන් ගත්තයි කියලා. ඔන්න මේ තිබ්බ කය මුත්ත තිබ්බ වගේ ගල් බඹුණෙක් වගේ ඉන්න හැටි වැටුණයි කියලා. ඉතින් ඒක යෝගාවචරය දන්නවනම් මේ නන්නත්තර වෙලා විවිධ අරමුණු දිගේ දූප හිත යම් අරමුණක දැන් හිතයයි කියලා අනිවාර්යම යෝගාවචරයට ඒ අරමුණට ප්‍රේමයක් ඇති වෙනවා. ඒ තමන්ට දුවන හිත එකතෙන් කරන්නට පදණං වෙච්චේ අරමුණට ඒ උග්ඝහ නිමිත්තට ඒ ප්‍රතිභාග නිමිත්තට පුදුම ප්‍රේමයක් ඇති වෙනවා. ඉතින් එයා මේ ප්‍රේමේ හදන්නේ අරමුණ නිත්‍ය කරගෙන තමයි. සුඛ කරගෙන තමයි. සුභ කරගෙන තමයි. ආත්ම කරගෙන තමයි. ඉතින් හරි සතුටෙන් කතා කරනවා. මට වෙන්දට වැඩිය හුස්ම රැලි 7-8ක් බලන්න පුළුවන් වුණා. 10ක් 15ක් බලන්න පුළුවන් වුණා. වම දකුණ මෙච්චර බලන්න පුළුවන් වුණයි කියලා ඒ දකින අරමුණ අසත්පසාසි හෝ පිම්බි මැකිලිම හෝ එහෙම නැත්නම් මේ වම දකුණ ඒකාකාරීව තියෙනවා කියන පද නෙවෙයි තමයි රචනයේ ලියවෙන්නේ. අපි ඒකට කියනවා සමතනුග්ගහිතය කියලා. මේ හුස්මෙන් හුස්මට වෙනසක් ඇති වෙනවා, ආශාසයෙන් ප්‍රසවාසයට වෙනසක් ඇති වෙනවා කියලා මෙහි වෙනස දක්නාසුලෝ භාවනා කිරීමට කියනවා අනිච්ඡානුපස්සනාවෙන් ආනාපාන දිහා බලන. ඉතින් සමහරුන්ගේ මෙතන මතයක් තියෙනවා ඒකට හුඟක් සමතේ තිබිලා ධ්‍යාන කරලා තමයි විපස්සනාවට යන්න ඕනේ. එහෙම නැතු මේ බලූ බැල්මටම තමන්ගේ හිත එකලස් කරගන්න අඩේට ගත්ත අරමුණට ගත්ත ආලම්බණයට ගත්තදී විනස් වීම බලන එක බෑ කියලා වගේ සාමාන්‍යයෙන් ඔය සම්ප්‍රදාන කුල බුද්ධ ධර්මයේ අදහසක් තියෙනවා. ඒක කඩන්න තමයි මේ කොට්ටිත ස්වාමීන්චර මේ උත්තරේ සාරිපුත්‍ර සාන්තේ සඳහන් කරන්නේ. ඔබට සුත්තමයේ ඥානය තියෙනවා නම් ඔබය ලෝකේ අයින් කරන්න අඩේට ගත්ත ආරම්භණයට ගත්ත ආලම්බණයට ගත අරමුණෙහි අනිත්‍ය පැත්තෙන් බලපං කියලා. මේක හිතෙන්නේ නිකන් හරියට මේ තමන්ට ඉහළට යන්න අත දීපු ඉනිමකට පයින් ගැවුවා වගේ. නම සරුවචනන්සේ සතු මේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරනවානේ. සෝ සතෝ ආස සති සතෝ පස්ස සත් දැන් ලෝකයමතක කළෝ සතියෙන් ආස්වාස කරයි ප්‍රසවාස කරයි. එතකොට වෙනවා දීගං ආස සන්තෝ දීගං අස්ස සාමිති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමිති පජානාති. දැන් මේක වෙනස් වෙනවා කියන්නේ නැතුව සරුවචනන් කියන දැන් රස්සං ආස සාමි අස්ස සන්තෝ අස්ස සාමිති පජානාති. රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමිති පජානාති. දීර්ඝ දේ ඊගාව පළවෙනි චතුස්කේ තුන්වෙනි එක දෙවෙනි එකට යනකොට කියනවා කොට දිග බව කොට වෙනවා. ඉති හුඟව දෙනෙක් හිතනවා හයියෙන් දිගට හුස්ම අරගෙන ඊගාට හිමීට හිමීට හුස්ම ගන්න එක තමයි මේ කරන්න හදන්නේ කියලා. ඉති මුල් ටිකේදී නයිපිඹින වගේ හෝස් 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 ගාලා වන්න ලී මෝල් ඉරනා වගේ හුස්ම ගන්නවා. එයි මේ අර දීගං වාස සන්තෝ කරා. ඊට පස්සේ හුස්ම ගන්න නැතුව නතර කරගන්නවා. දැන් මේ රස්සං වාස සන්තෝ කරා. මුති මං අර පුංචි කාලේ දවස්වල වේගිරි කන්දේ හාමුදුරුව කරන එක අහන්න ගියා. ඒ හාමුදුරුව ඒ දවස්වල ඒ කියන්නේ 70 ගණන් වල එහෙමත් තිබුණ ලොකු දෙයක්. උපාසකම්මලේ මාපුවාම මේ ආමඳුර භාවනා මධ්‍යස්ථානට ගේන. ඇවිල්ලා ඔක්කොටම කමටහන් දෙනවා. සිල්ලත්තාන්. ඒකලියල යාමඳු ඔය ඇවිදිනවා ඊට පස්සේ. ඒ නිසා කියනවා දැන් හරිනේ කමටහන්තු දැන් මේ නයි පිඹින්න වගේ පිඹින්න එහෙම ලැහත් වෙන්න එපා කියලා තමයි එළියට යන්නේ. එයි මේකෙන් මේ ජීගං වාස සන්තෝ කරන්න පටන් ගත්තාම සුලි සුලං වාත්. ඔක්කොමලා හෝස් හෝස් ගන්නවා. ඒක දෙවියනේ මේ බුද්ධ ඥානස කියන්නේ මේ දීර්ඝ දේ කෙටිවීම කියන වෙනස් වීම වෙන්නේ ඉඳ තියෙනවා. කරන්න නෙවෙයි කෙරුණට බය වෙන්න එපා. අනිච්ඡානුපස්සනාවෙන් බලන්න. තමන් ගොඩෙන්න අඩේට ගත්ත ආලම්බණයට ගත්ත අරමුණට ගත්ත අරමුණ පවා වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ නැහැ කියලා බැලුවොත් මේක මහා හිරිහැරයක්. වෙනස් වීම බලනාසුලුව දක්නාසුලුව බැලුවොත් විපස්සනාවක්. ඒ නිසා අපිට පුළුවන් ද ලෝකේ කියන රූප නෙමෙයි මෙතන ගන්නේ මුළු ලෝකයේ වෙනුවෙන් අපි ආරම්භණයට ගන්න අඩියට ගන්න රූපේ. ඒකට කියනවා ගෝචර අජ්ජත් භූමිය කියලා. නැත්තම් ගෝචර අජ්ජත් අරමුණ කියලා. ඉතින් අපි ඉස්සලාම ගෝචර අජ්ජත් භූමිය වෙන් කර ගන්නවා. ගෝචර අජ්ජත් අරමුණ. ඉතින් ඒක තමයි කියන්නේ භාවනා මධ්‍යස්ථානට ආපුවාම ඉඳගෙන පරියන්කේ භාවනා කරනකොට මොකක් ගෝචර රජ්‍යත් අරමුණ කරගන්නවද? සක්මන් කරනකොට ගෝචර රජ්‍යත් අරමුණ මොකක්ද? දත්ම දිනකොට ගෝචර රජ්‍යත් අරමුණ මොකක්ද? දානේ වලනකොට ගෝචර රජ්‍යත් අරමුණ මොකක්ද කියලා දන්නේ නැත්නම් මේ වැඩමුළුවට ආවට වැඩක් වෙලා නැහැ. අපි හැම දවස පුරාම අපි යම් දෙයක මානසිකාරය පවත්වන හැම වෙලාවෙදීම දැනගන්න ඕනේ මේ දුවන පණින්න දඟලන හිත තැම්පත් කරගන්න ඕනේ අරමුණ මොකක්ද කියලා. සමහර මේ වගේ දවස් 10 ඉඳ භාවනා කරලා යන ගමන් කියනවා අනේ ශාන්ත දවස් 10 ඉඳන් හත පහක වැඩක් වුණේ නැහැ යන්න ඉසෙල්ල දැන්වත් කමට අහනක් දෙන්නකෝ කියනවා. මට වහ කණ්ඩ හිතෙනවා මෙච්චර කියද්දි ඒක අහන්න ඕනේ ඉස්සෙල්ලම දවසේනේ. ඒකට බයයි. ඒකට ලැජ්ජයි. මොකද මේ ප්‍රශ්නේ අහන්න තේරෙන්නේ නැහැ. ඒකයි මේ කොටි ශාන්තේ සාරිපුත්තු ශාන්තින් අහන්නේ. සුතාවතු ආහුසල සාරිපුත්ත කතමේ ධම්මා යෝනිසෝ මනසිකාතබ්බා. මේ රූපය අනිත්‍ය විදිහට බලන්න. මොකද්ද මේ රූපේ කියන්නේ? අපි මේ ආරම්භණයට ගත්ත රූපේ කියන සූක්ෂම අදහස මේ වෙලාවේ දෙනවා. ශුද්‍ර වශයෙන් මේකෙන් පුරුදු වුණොත් අපි මේ හිත යොදන ඉඳගත්තර පස්සේ හිත යොදන ආස්වාද ප්‍රසවාසය කියලා හිතමු. කොච්ච රජ්‍යත් බු අරමුණ දැන් පිම්බි මහකිරීම කියලා හිතමු. එතම ඉඳගෙන ඉන්නකොට පස්සට බර වැටෙනවනේ. ඒක සක්මන් කරනකොට බර වැටෙන විදිහට වෙනස්නේ. ආන්නේ මේ දැනෙන එක එක දිගටම එක විදිහටම තියෙනවද? බලාගෙන ඉන්නකොට ඒක සාපේක්ෂව වෙනස් වෙනවාද? ඒක විපරිණාමයට ලක් වෙනවාද? නැතුව නැති තත්ත්වයට වැටෙනවාද? අනිත්‍යතාවයට යනවාද කියලා එන්නේ සූදානම් ශරීරේ. එන්නේ දර්ශනය තමයි මේ රූපං අනිච්ඡතෝ යෝනිසෝ මනසිකාතබ්බ. ඉතින් ඒක අපිට පේන්නේ ඇත්තටම අපි ඉඳගෙන ඉන්න පොළොව භූමි කම්පා වෙනවා වගේ. අපි පදනම ගස්සලා ගියා වගේ. ඉතින් ඒක වෙනකොට හුඟ දෙනෙක් බය වෙනවා. මේ බලාන ඉන්න අරමුණ වෙනස් වීම දකිනකොට යාළ දෙන්නේ මගේ සතිය කැඩලා ගිහිල්ලා මගේ සමාධිය කැඩලා ගිහිල්ලා ඒක මගේ සීලේ අඩුපාඩුවක් වෙන්නේ නැති. ඒ නැත්තම් ඉඳගත්ත ඇටි හොඳ නැතුව වෙන්නේ නැති. මේ අරමුණ කරන්න බෑ. අරමුණ මේ බල්ලකට වෙස් මාරු වෙලා. මේ හාල් දාලා පටන් ගත්ත වැඩි දැන් කැඳ වෙලා. කොයි වෙලාවද මේ ලස්සන තිබුණු හාලුයි වතුරයි වෙනුවට දැන් කොහෙද මේ කැඳ උනේ? මේක මැජික් එකක් කියලා හිතනවා. ගුඪ ධර්මයක් කියලා හිතනවා. මොකද ඒකේ වෙනස් වීමක් අනිත්‍යත්වයක් දක්නාසුළු අප්‍රමාදයක් නැහැ. දක්නාසුළු යෝනිසමස්කාරයක් නැහැ. දක්නාසුළු රැඩිකල් ගතියක් නැහැ. ඒක නිසා යාට වෙන්නේ බලානින්න අරමුණ වෙනස් වෙනවා. ඒ නිසා ඒ අරමුණේ මට පිටක් සරණක් ගන්න බෑ. එයා චපලයි කියන වෙනස් වීම අභියෝගයක් කරගන්න. වෙනස් වීම ප්‍රශ්නයක් කරගන්න. ඇත්තටම මේ සූත්‍රය කියන්නේ වෙනස් වීම ප්‍රශ්නයක් නෙවෙයි උත්තරයක්. බලන්න හිටියොත් ඕක තමයි වෙන්නේ. ඉතින් මේකේ හරි ලස්සන හාස්‍යයක් තියෙනවා. හරි ලස්සන උපහාසයක් තියෙනවා. දැන් මේක මේ බෞද්ධ භාවනා කරන එක්කනාට විශේෂයෙන්ම හාමුදුරුවන්ට වෙනස් වීම ලොකු ප්‍රශ්නයක්. මුස්ලිම් කෙනෙකුට දුන්නොත් කිසිම ප්‍රශ්නයක් නැහැ. එයා ලස්සනට කියනවා කොහොමද බලන්නේ සාංශ මේ බලන අරමුණ වෙනස් වෙනවානේ. අවුරුදු 4 5 5 ළමයකට දුන්නොත් එයා ටක් ගාලා කියනවා. මේ අපි බලාගෙන හිටියානම් යම අඩේට ගත්තා නම් ඒක වෙනස් වෙනවානේ. ඇත්තරම කියනවා නම් සුතේවත් නැතුව එහෙම කියන්නේ. ඒ මුස්ලිම් ළමයකට කිව්වලු ඒ බලංගොඩදී මේ ඔයා බලන්න ඔයා පිළිගන්නවද දැන් දන්නේ මේ අතීතය කියලා කියන්නේ ගතවිච් එකක් නේ ඕකට සමණය කරන්න එපා. අනාගතය කියලා කියන්නේ සැලසුමක් නේ ඕක අමනය කරන්න එපා. මේ සතිය වඩනොයි කියලා කියන්නේ හිත පුළුවන් තරම් වර්තමානයේ තියෙන්න. හිත පුළුවන් තරම් කයේ තියෙන්න. මම දැන් මෙතන. පුළුවන් නම් මේක නිකන් හරියට ඉදිකට්ටක් කෙලින් තියලා අබවක් කරනවා. කොයි වෙලාවෙ හරි අබෑටයක් ඉදිකට්ට උඩ කෙලින් තියයි හිතිද කියලා බලන්න වගේ. භාවනා කියන්නේ අන්න එහෙමයි. ඒ හිතින් නෑනම හිත පණිනවනේ. ඉතින් මේ ළමයා බල්ලා කිව්වල සාංශ අතීතේ නම් මොනවාක ගණ දෙයක් නැති බව නම් මම භාවනා කරන තත් දන්නවා. අනාගතෙත් නෑ. නමුත් වර්තමාන මොහොත කියලා එක්කුත් නෑනේ ස්වාමීන් වහන්සේ. ඒකත් වෙනස් වෙනවනේ. මේ එක විනාඩි 15ක් ඉඳගෙන ඉඳලා කියන මුස්ලිම් ගෑනු ළමේ වර්තමානයේ හිත තිබ්බත් එහෙම එක්කුත් නෑනේ ස්වාමීන් වහන්සේ. ඒකත් වෙනස් වෙනවා. වෙන කෙනෙකුට වුණා නම් ඒක මහා අබැග්ගයක්. ඒක මහා අරියාදුවක්. ඒක මහා කරදරයක්. ඉතින් කොහෙද හිත තියන්නේ කියලා බරපතල ප්‍රශ්නයක්. නමුත් හුදුවට බලන කෙනාට මේ සුතවන්ත සූත්‍රය අහලා මේ රූපය කියලා කියන්නේ වෙනස් වෙන සුළු දෙයක්, චපල දෙයක්, වංචනික දෙයක්, ෂට දෙයක්, මායාවී දෙයක්. ඕක කලපල කරන්නේ මොකද? හුදුවට බලන හිටපන් වෙනස් වෙනවා තමයි. ඒක තමයි බලන්න ඕනේ. ඒක තමයි බුදුරජාණන්සේගේ උගන්වීම කියලා අපිට බෑ. මොකද අපේ හිත කුරුල් වෙලා තියෙන්නේ. උළුව කුරුල් වෙලා තියෙන්නේ මේ ඉෂ්ඨාවර කරන්න හදනවා. අර නিত্য විලෝපණය, සුඛ විලෝපණය, සුභ විලෝපණය, ආත්ම විලෝපණය, සංඥා විලෝපණ හතර. ඉතින් මේක වෙනස් වෙනවා තමයි ප්‍රශ්නේ නැහැ. මේ කිරි තමයි දී කිරි වෙන්නේ. දී කිරි වලින් තමයි වෙඬරු හදාන්නේ. වෙඬරු වලින් තමයි ගිතෙල් හදාන්නේ. ඕක විනාශ වුණාට ඕකම තමයි. නෑ නෑ කිරි නම් කිරිම තියෙන්න. වෙනස් වෙන්න බෑ. වෙනස් වුණොත් මේක මට කරපු අභියෝගයක්. මට කරපු හිනමානයක්. මට කරපු ઈચ્છා බංගත්වයක් කියලා අපි අර ලෝකේ ඉතාවර කරගන්නේ මේ මම හදාගෙන තියෙන්නේ. මේ මාන්නේ හදාගෙන තියෙන්නේ. තෘෂ්ණාව හදාන දෙන්නේ මේ දේවල් ස්ථාවර කරගන්නේ. ඉතින් ඒ තණ්හාවට බරපතල අභියෝගයක් සිද්ධ වෙනවා. ඒ මාන්නයට බරපතල අභියෝගයක් සිද්ධ වෙනවා. මේ දෘෂ්ටියට බරපතල අභියෝගයක් සිද්ධ වෙනවා. එතකොට පේනවා නම් මං ඉඳලා තියෙන මිත්‍යා දෘෂ්ටියක දැන් නම් ඕම් මිත්‍යා දෘෂ්ටිය හෙල්ලුම් කෑවා. හදිහට අර රාජකීය ස්ථාලේ ඉන්න රාජකීය ආශ්‍රයාවේ අලියාගේ මගුල්ලතාගේ ඒ වෙලාව කාපු කොළබොක්කත් එළියට යන්න වගේ සබ්බේ සංඛාරා අනිච්චා කියනකොට හෙල්ලුම් කන. ඉතින් 100ට 20ක්යක් කට්ටියට බහනකොට පිස්සු ඇදෙනවා. පිස්සු. එහෙමක පේනවනේ මෙච්චර ඉක්මනට. දරන්න බෑ. තව සමහරු රෑ 12ට විතර හොරෙන් දොර අරගෙන පැනලා යනවා. මේක මල කරදරේ ඉන්ටර්ටේන්ඩ් යන්නේත් නෑ. ගණ්ඩත් නෑ. බොල්ලල්ලා කල්ලල්ලා මොනක්වත් හරියන්නේ නැතුව පටන් අරගන. ඒ තරම්ම ධර්මයේ සත්‍යයි. දවස් හතක් ඉන්න ඕනේ නැහැ. භාවනා කරලා විනාඩි ගානින් ඕක පෙන්නනවා. ඕක දරන්න තමයි ශ්‍රද්ධාව ඕනේ කියන්නේ. ඕක දරන්න තමයි සීලය ඕනේ කියන්නේ. ඕක දරන්න තමයි සුතමේ ඥානෙ තියාගෙන සතියෙන් බලන උඹ අර විනාශ වෙච්චාවයි මගේ සීලෙට මුකුත් වෙන්නේ නැහැ නේ. මගේ ශ්‍රද්ධාවට මුකුත් වෙන්නේ නැහැ නේ. මට පුළුවන් මේ ඔක්කොම විලෝපන තියේදී සතිය කඩා ගන්න නැතුව ඉන්න. කොයි වෙලාවක හරි යෝගාවචරය මහා සුලිසුලංගකට වගේ සත්‍යයත් කඩාගෙන නැතුව සීලියත් කඩාගෙන නැතුව සද්ධාවත් කඩාගෙන නැතුව මේ විලෝපණය මේකට කියන්නේ සම්තතිය දකින්නයි කියලා බලාගෙන ඉන්න පුළුවන් නම් ජීවිතේ සම්තාරේ කවදාකවත් වෙච්චේ නැති වෙනසක් ඇතුළතින් හට ගන්න. බුදුහාමතුගෙන සද්ධාව නෙවෙයි මම මේ කතා කරන්නේ. ධර්මයේ පිළිවන් සද්ධාව නෙවෙයි මම මේ කතා කරන්නේ. සංඝයාගේ සද්ධානේ මන් තුල තියෙන සීලයම මට පේනවා ඔය මොන විලෝපනාවක් කැඩෙන්නේ නැහැ කියලා. එතකොට වෙනවා අපි මෙතෙක් කල ධර්මයේ සුතය මේ විපස්සනාව නැතුව බැලුවොත් අපි ධර්මයන්ත් අපිට ආඩම්බරයක් කරගන්න හදන. බුදුරජාන්සේ දේශනා කරනවා ධම්මෝ විෝවික්ක වේ පහතබ්බා. කත මේ අධම්මෝ මානිමි බුල බදාගෙන ඉන්න හදන ධර්මයන්ත් අතරින්ද වෙනවා. අධර්මය ගැන කුමන කතා. ඉතින් ඒකෝට අපේ හිත ලෑස්ති වෙනවා මේ කම්පන චංචල ලෝකයේ සැලෙනලෙන ලෝකයේ අවික්කප්පසාදේ කියලා ලොකු සද්ධාාවක් ඇති වෙනව මොනවා හැල ඇලැප්පුණත් මගේ සද්ධාව කැඩෙන්නේ නැහැ මම මගේ සතිය කඩා ගන්නෙත් නැහැ සීල කැඩෙන්නෙත් නැහැ එතකොට නිකන් හරියට දීපහරක උඩට පීනන්න වගේ තේරෙනවා පටිසෝත ගාමී තේරෙනවා මේ ලෝකය ඔක්කොම ගංග දිග ගහගෙන යන ලෝකේ තමන් හරියට එන දීපහරට මොනව සැලුණත් මොනව වෙලුණත් කම්පණ චංචල වුණත් ඉදිරියට යන්න හදන දීගනිසා මේ රූපං රූපේ අනිච්චං වශයෙන් බලනවා කියලා කියන්නේ ලෝකෙම නෙවෙයි අපි ඒ වෙලාවට ඉදිරියෙන් තියාගත්ත අරමුණ ඉදිරියෙන් තියාගත්ත ආලම්බණය එහෙම නැත්නම් අඩේ දිහා බලාන ඉන්නවා මේක පවා වෙනස් වෙනවායි කියලා. පස්සේ මේක ලක්ෂ කෝටි වාරයක් භාවනා කරලා සිද්ධ වෙනකොට යාර තේරෙනවා මේ භාවනා කරනකොට ගත්ත අරමුණ මෙහෙමනම් මේ බාහිරේ අපි ගත්ත දේවලුත් ස්ථාවර කරන්න හදන්නේ දේශපාලනඥයෝ මිස බුදුරජාණන් වහන්සේ නෙවෙයි. මේ ස්ථාවර කරන්න හදන්නේ ආර්ථික විශේෂඥයෝ මිස බුදුරජාණන් වහන්සේ නෙවෙයි. මේවා ස්ථාවර කරන්න හදන්නේ සමාජ විශේෂඥයෝ මිස තමන්ගේ අභිවෘද්ධිය හොයන කෙනාට මේක වැදගත් නැහැ. කියලා මේ ලෝකේ තියෙන ඔක්කොම කැරකෙන බව වෙනස් වෙන බව ඒක මේ දැනුමක් මිස මට වෙච්ච සාපයක්වත් මට වෙච්ච ප්‍රශ්නයක්වත් නෙවෙයි. කියලා මේ වෙනස් වෙන දෙයට හුරුවක් එමෙ නැත්තම් වික්ත බවක් ප්‍රතිබල බවක් එන්න පටන් ගන්න. ඒක එන්නේ අර තමන් ඉදිරියෙන් තියාගත්ත මූල කර්මස්ථානයේ වගේ දෙයක් දුරට හැප්පිට හැක්තින බලයනෝට කි පුංචි පුංචි වෙනස්කම් ආස්වාසයෙන් ප්‍රසවාසය වෙනස් වෙන හැටි ආස්වාසින් ආස්වාසයට වෙනස්කම් වමෙන් දකුණ වෙනස් වෙන හැටි දකුණට යනකොට වෙනස්කම් ආදි වශයෙන් මේ අරමුණ රංගන රංගණය අරමුණේ භූමිකාව පූර්ණ රංගනයකට ඉඩ දීලා දුර සතියෙන් බලන එක. ඉතින් උංගව දෙනෙක් ඉන්නේ එහෙම කරන්න බෑ. ඊට ඉස්සෙල්ලා අපි සමාධියක් ඇති කරගන්න ඊට පස්සේ නැත්තම් මේ දේවල් තියෙනවා කියලා ඇත්ත. අනුකූලවම යනවා එහෙමත් වෙනවා. නමුත් මේ බලන්න පුළුවන් පිරිසක් ඉන්නවා. සුත්තමේ වශයෙන් කියලා දුන්නොත් මේ Taman ඉදිරියෙන් තියාගත්ත අඩේට ගත්ත අරමුණ පවා රැඩිකල් වාදීව යෝනිසමනස්කාරයෙන් විනාශ වෙන බව දැනගෙන විනාශ වීමට අනුයාත වෙලා බලන්න පටන් අරගත්තොත් ඒ පුද්ගලයා තුළ ඇති වෙන ඒ විනසට කියන්නේ තිරිහං වෙනවයි කියලා. ඒ විනාශ වෙන සුළු බව බලන්න ගියොත් විනාශ වෙන සුළු බව අස්පනා පිට දැක්කොත් හැම කෙනෙකුගේම සෛලයක තියෙන RNA DNA දක්වා ඒ මේ මොනවද කියන්නේ ඒ ඥානවල පවා එක විනාඩියක් හිටියොත් වෙනසක් ඇති කරනවා. මොකද කවදාකවත් වෙච්ච නෑ. නැත්තම් වෙන්නේ ඔය වයසට යන එක. ඒකේ ගෙවීම නතර වෙලා පුදුම අවධියකට එනවා. සිදුවෙන දේත් එක්ක මිසක දේට ඉස්සර වෙන්නෙත් නෑ, පස්සර යන්නෙත් නෑ. ආන්නේ බව දකින්න මේ අරමුණ මොනවා වෙනස් වුණා සතිය හෙල්ලෙන්නේ නෑ. සද්ධාව හෙල්ලෙන්නේ නෑ. සීල හෙල්ලෙන්නේ නෑ. මේ බුදුජානස අපිට දීලා තියෙන දේ බලාගෙන ඒ වගේ ස්ථාවර කරගෙන අරමුණේ චපලකම අරමුණේ වංචනික ගතිය අරමුණේ ෂට ගතිය මේ ෂට මායවි වංචනික අරමුණ නිත්‍යයි කියනකොට මාත් ෂට වෙනවා මාත් වංචනික වෙනවා මාත් වංචනික ධර්ම වලට යට වෙන නිසා අපි කරලා වෙලාවක නෑ මම මේ වංචනික දේ වශයෙන් දැනගන්නවා ෂටදේ වශයෙන් දැනගන්නවා කියනකොට අර සම්මාදිට්ඨිය අර චපල සම්මාදිට්ඨිය පුළුවන් තරම් එක හරිය හිමීට සිද්ධ වෙන්නේ කඟ දිගට ඉහිලට යන්න වගේ ටිකෙන් ටික මොහොතේ මොහොත අපිට අපි ලෑස්ති වෙනවා මේ වෙනස් වෙන ලෝකේ. එහෙම නැත්නම් ලොකු සාංශයේ සඳහන් කරලා තියෙනවා මේ විෂම ලෝකයේ සමහිත පවත්තන්න තේරුම් ගන්න. මේ විෂම ලෝකයේ සමහිත පැවැත්වීමේ පාඩම තේරුම් ගන්න. ඉතින් මම අද මෙතනින් ධර්ම දේශනාව නතර කරනවා. ඒ නිසා සීල දෙනා වහන්ත වෙලාට ගියත් අඬ තමයි මේ කරගෙන යන මානසික කාර්ය පැවැත්වීම මේට වඩා විශ්වාසයෙන් යුක්තව මේට වැඩි ඇදහිල්ලෙන් යුක්තව ඉදිරියට කරගෙන යන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශීල දෙනාට ශනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.